ගරු ප්‍රසන්නරන්තුමන්ත
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම මේගේ කතාව ආරම්භ කරන්න ඉස්සෙල්ලා මම මේ සභාවේ නොසිටි අවස්ථාවකදී මම කරපු ප්‍රකාශයක් හා මා සම්බන්ධව ගරු අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමා ඉතා විවේචනාත්මක කතා කරා. එතුමා වීරු ඇట్లా වගේ තරහෙන් කතා කරන්න කාරණාවක් මම කිව්වේ නැහැ. මම කිව්වේ ජනතා විමුක්ති පෙරමුණ ශම්මි සිල්ලලාගෙන් මුදල් ගත්තයි කියලා තොරතුරක් ගැන කාරණාව. මේ තොරතුරු කාරණාව මට ලැබුණ විදිය මම පස්සේ කියන්න. පළමුවෙන්ම එතුමා කිව්වා එළියේදීත් ඇතුළේදීත් කියන්න පුළුවන් මගේ නඩුව ගැන කියලා. මේ නඩුව සම්බන්ධව මම කතා කරන්නේ නැහැ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. මොකද අධිකරණයේ දැනටත් ඒ නඩුව මම ඇපීල් කරලා තියෙනවා. ඒ නඩුව මුදල් විශුද්ධිකරණය හෝ එහෙම නැත්නම් රජයේ දේපලක් සම්බන්ධව නෙමෙයි පෞද්ගලික ගනුදෙනුවක් පිළිබඳව තීන්දුවක් දුන්නා. ඒ තීන්දුවට මම ගරු කරනවා. මම ඒකට සම්බන්ධව සැයීමකටපත් නොවන නිසා මම අභියාචනාධිකරණ මම නඩුවක් ඇපීල් එකක් දාලා තියෙනවා. ඒක විභාග වෙනකම් මේ රටේ නීති අනුව මම නිදොස් වෙලා තියෙන්නේ. ඒ නිසා ඒක මේ රටේ හැම දෙයක්ම දන්න අනුර කුමාර මහතා දන්නේ නැතුණාට එතුමා ඒ කාරණාව එළිය කතා කරත් මම ඒක එයාට එතුමාට මතක් කරන්න ඕනේ. දෙවෙනි කාරණාව එතුමාගේ කතාවේදී කප්පම් කාරණාවක් ගැන කිව්වා. රෙජිස්ටර් කප්පක් මම දන්නේ එහෙම එකක් මට උසාවියේ තීන්දුවකින් දීලා තියෙනවයිද කියලා. කොහොම වුණත් එතුමා මේ විජේදාස මහත්තය රාජපක්ෂ ඇමතිතුමා මේ සභාවේ ප්‍රසිද්ධියේ කිව්ව සල්ලි ගත්ත හැටි ලක්ෂ ගානක මුදල් ගත්ත හැටි. ඒ වගේම 88-89 කාලෙත් ඔය වගේ කප්පන් රත්තරම් බඩු ගත්තා. ඒක මම නෙමෙයි කියන්නේ ලාල්කන්ද ඇමතිතුමා කියන ඒ කාලේ එහෙම කරා කියලා. ඒ එතුමල්ලා ඒ වගේ දේශපාලන පක්ෂයකට අද නායකත්වය දෙන කෙනෙක්. ඒ දෙවෙනි කාරණාව. තුන්වෙනි කාරණාව එතුමා සුදනවාගේ කතාව. මොකද මගේ නඩුවේද එතුමා හිටියේ ඒ කාලේ යහපාලන ආණ්ඩු කාලේ එතුමල්ලා මේ කිසිම රජයක් බලයට ගේන්න කටයුතු කරේ නැහැ කියලාද මතවාදයක් හැතුවට එතුමල්ලා මුලින්ම චන්දිකා කුමාරතුංග මැතිණියත් එක්කත් ගනුදෙනුව කරා. මහින්ද මහත්තයත් එක්කත් කරා. චන්දිකා මැතිණියත් එක්ක කරද්දී අර්ජුන රතුංග මහත්තයා එතුමල්ලත් එක්ක පාගමනුත් ගියා. ඒ වගේම මෛත්‍රීපාල ජනාධිපතිතුමාට ගේනකොට රනිල් වික්‍රමසිංහ මහත්තයලත් එක්ක ඔබතුමල්ලා හිටියා. අපේ ආණ්ඩුවේ ඇමතිකම් අරන් හිටියා. මේ එව්ව නොදැන මිනිස්සුන්ට වහලා කතා කරන්න බෑ. ඒ වගේම ඒ වකවානුවේ මට මතකයි මිහින් ලංකා සමාජයේ මේ ඔබතුමා මම මේ කත්මා පවුල් ගැන ගන්න එතුමා රණතුංගලා ගැන කතා කරපු ඉඳ ඔබතුමාගේලාගේ පුතා හිටි මිහින් ලංකා එකේ. මිහින් ලංකා එකේ නම් මිහින් ලංකා එක වහනකොට අනිත් සේවකාවන් පාරට බැස්සා. පාරට වැටුණා. හැබැයි මෙතුමල්ලා මහින්ද මහත්තයත් එක්ක ඩීල් එක දාලා පුතාව දාගත්ත ශ්‍රී ලංකන් එකට. ඒකත් මම වරද්දක් හැටියට දකින්නේ. මම මේ ඔබතුමල්ලා කතා කරනකොට නෑ
ඔබතුමා කතා කරලා ඉවර
බොරු කියන්න බෑ මෙතෙන්ට ඇවිල්ලා.
ඔබතුමා පිළිගන්නවද ඔබතුමාගේ දරුවා ගියේ මිහින් ලංකාවකට කියලා?
ඩකින්න.
නෑ ඔබතුමා පිළිගන්නවද?
ඔව්. මහින්දගේ රස්ස ඊළඟ අපි අනේ අපේ දරුවෙක් කියලා දන්නවනම් ගන්නෙත් නෑ ඔයගොල්ලෝ. හරිද? මතක තියාගන්න. හරිද? අපි
මෙතුමාත් එක කියන්නේ ඒ කාලේ ඩීල් එක දාලා එක ලැජ්ජයි මෙව කියද්දි තරහ ගන්න එපා. මම මේ කියන්නේ
ආණ්ඩු පක්ෂේ ප්‍රධාන සංවිධායක ඔය කී කවුරු හරි කියන එකක් කියන්න ඇවිල්ලා ඉන්නේ. පොඩ්ඩක් හොයලා බලලා Tamanta තවුරු නම් කියන්න. මම නම් කියන්නේ
නේද මන්ත්‍රීතුමා
ගරු නියෝජ්‍ය කතානායකතුමනි. මම කියන්නේ මට සත්‍යය. මම කියන්නේ මම දන්නේ ඒවා. මම කියන්නේ ඇත්ත ඒවා. මේ කවුරුක් පාරේ යනකොට කියනවා.
ඒක දැනගත්තේ කොහමද? ඒක කාරණා හින්දා තමයි මම මේ කාරණාව කිව්වේ. අනික් එක ඔබතුමාලා දේශපාලනය කරනකොට පවුල ගැන කතා කරනකොට රණතුංගලා තුන් දෙනෙක් හිටියා. ඉතින් මම අපි මොකද කරන්නේ නියෝජ්‍ය කතානායකතුමනි? මගේ තාත්තා ළමයි 6 දෙනෙක් හැදුවා. 6 දෙනාගෙන් 5 දෙනාම ක්‍රිකට් ගහුවා. ක්‍රිකට් ගැව විතරක් නෙමෙයි තුන්දෙනෙක් ජාතික මට්ටමේ ක්‍රීඩාවට ගියා. එතකොට මගේ තාත්තා පුංචි අම්මලා වැඳි නෑනේ. අර සමහර බදි මම දැන් ඔබතුමා බැඳයි කියලා මං කිව්වද මම කිව්වද කියන්නේ ඇයි ඔබතුමා තොප්පිය දාගන්නේ ස්ලයිඩ්ජයි ඔබතුමා ඇයි තොප්පිය දාගන්නේ මම කිව්වද කියන්නකෝ මං කිව්වද ඔබතුමා එහෙමයි කියලා ඒත් සමහරවිට මේ කියනවා නම් කතා කරගමු ඒ නිසා මම හරි කනගාටු වෙනවා මොකද එතුමන්ලට පුළුවන් ගෙවල් ගිනි තියන්නේ මිනිහ මරන්න එව එතුමන්ලට පුළුවන් මං දැක්ක ඊයේ පෙරේද එතුමන්ලගේ දේශපාලන පක්ෂ තබිකෙක් ඉදන් කිව්වා ආණ්ඩුවක් ගත්තේ නැත්නම් ආයුධ අතර ගන්නවයි කියලා ඒව තර්ජන නෙමෙයිද මේ සුදුන වගේ කතා කරන මේ මෙතුමල්ලා මෙතුමල්ලාගේ දේශපාලන තමන්ගේ න්‍යාය පත්‍රවලට මම ඔබතුමා කියනවා නම් ඔබතුමාලා ගත්තේ නැහැ කියලා මම ඒක පිළිගන්නා. දර සම්මිත දුන්නේ නැහැ කියලා මම පිළිගන්නා. හැබැයි ඒ කතා දැන් ඒක සමාත කරන්න කිව්වම අපි මෙතන ඔක්කොම එක්කවුවලා මෙතන කතා කරනවා. ඔබතුමාලා කතා කරේ ඔබතුමාලාගේ නියෝජිත ක්‍රිකට් බෝඩ් එක ආරක්ෂා වෙන විදියට වක්‍රාකාරයෙන් කියන එක මේක මම එහෙම කීප දෙනෙක් මේක කතා කරා. ඒක අපේ පැත්තෙත් කතා කරා, ඔය පැත්තෙත් කතා කරා. ඔබට කියලා
අනුර දිසානායක වෙන්තෝ.
එట్లෙන්නේ නැහැ. ඔබතුමා තේරුම් ගන්න ඊට කලින් ක්‍රිකට් බෝඩ් එක පිළිබඳ විවාදයක් තිබුණා. ඔය සම්මි ධර්මදාසට මමනේ ගැහුවේ. මේ පාර්ලිමේන්තුවේ. හරිද? අපිට සම්මි රකින්න හෝ ධර්මදාස රකින්න හෝ වෙන කිසියෙක් රකින්න ඕන කමක් නැහැ. හරිද? අපි එහෙම රැකලත් නැහැ මතක තබා ගන්න. මම ඔබතුමාට අවංකව කියනවා තේරුම් ගන්න. මම ওই මිනිහ දැකලවත් නැහැ. ওই ටීවී එකේ දැක්ක හැරනකොට. හරිද? නමුත් ඔබතුමා කිව්වහම මේ සභාවේ සල්ලි දීලා ඇති, ගිනුමට සල්ලි ඇවිල්ලා ඇති. අද පත්තරවල යනකොට අපිට ඒකට උත්තරයක් නොදී ඉන්න කියලා ඔබතුමා කියන්නේ. මම ඔබතුමාට කිව්වා කෙලින්ම ඔබතුමා එහෙම කියනවා ඔප්පු කරන්න. එහෙම තියනවා ඔප්පු කරන්න. පුළුවන් නම් එළිය කියන්න. ඒක මම දැනුත් කියනවා. හරිද? මොකද එහෙම සල්ලි අරන් තියනවා නම් මම නම් ගරු නියෝජ්‍ය කතානායකතුමනි ආණ්ඩුවක් කරනවා නම් කවුරු හරි කප්පම් අරන් තිනන පාර්ලිමේන්තු කියන්නේ. අද පරීක්ෂණ කරලා අවශ්‍ය දඬුවම දෙනවා. ඒක තමයි මම.
කරන්න ඕනේ. ඔබතුමා කරන්න ඕනේ. මේ නෝනා කියන්නේ. හැබැයි එහෙමනම් ඉස්සෙල්ලාම ඔබතුමාලා කප්පම් අරන් තියන 88 89 කාලේ මිනී මරපොට ඉස්සෙල්ලාම ඔබතුමාලාම දඬුවම් ලබා ගන්න ඕනේ. එහෙමනේ ඒක වෙන්න ඕනේ ඉස්සෙල්ලා. ඒ කාරණාව ඒකත් එකයි. මම ඒකනේ කිව්වේ මම අධිකරණයේ නඩු තීන්දුව ගැන කතා කරන්නේ නැහැ කියලා. මොකද තීන්දුවක් දුන්නාම මම ඒ තීන්දුවට මම අධිකරණයට ගරු කරන කෙනෙක් ඉඳලා. ඔබතුමාලානේ අධිකරණ ගිනි තිබ්බය. මම එහෙම නැහැ. ඒකින්ද මම වගකීමෙන් කියනවා ඔබතුමා ඔච්චර තරහ ගන්නත් එපා. මම ඔබතුමාට පෞද්ගලික වෙනස එක කතා කරෙත් නැහැ. ඔබතුමා පෞද්ගලික වෙනකොට අපේ පවුල ගැන කතා කරන්නේ මම කිව්වේ අපේ තාත්තා මෙහෙම ළමයි හැදින්න කඩලා තියෙනවා. හය දෙනාගේ පස් දෙනෙම ක්‍රිකට් ගහලා තියෙනවා. හය දෙනාම ක්‍රිකට් ගහලා තියෙනවා. ක්‍රිකට් ගහනකොට ක්‍රිකට් එකට සම්බන්ධ දේශපාලනය කරාදී මගේ තාත්තා අර්ජුන අයියා රුවන් මම අපි හතර දෙනේ පාර්ලිමේන්තුවේ ඉඳලා තියෙනවා. අපිට පවුල් පසුබිමක් තියෙනවා කියලා පවුල් වලට වෛර කරන එක හොඳේ. ඒක යකෝ පවුලක් කියන්නේ පවුල් ජීවිතේ හොඳ දෙයක්නේ. පිටරට වල්වල යුරෝපයේ ඉංගලන්තේ වගේ හොඳ පවුල් ජීවිත ගත කරන මිනිස්සු සලකනවා. ඒ කාරණා වෙනම කාරණා. මම ඇපිල් නඩු තීන්දුවේ මට දෙන තීන්දුව උන මගේ ඉදිරි දේශපාලන තීන්දුව මම ගන්නවා. ඒක මම හැමදාම අර්ධ සාක්ෂිතව වැඩ කරේ. ඔබතුමා අප දන්නවා ඔබතුමා තමයි රනිල් එක්ක රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ අර්ලිය ගහ මන්දිරේ ඉඳගෙන ඔය දේශපාලන පරිගැණීම් ටික ගන්න FCID එකට කොහොමද මට නඩුවක් දාන්න පුළුවන්? රජය ඒක තියෙනවා කොන්දේසි 8ක් මෙන්න මේ වර්ගවල වලට විතර FCID එකට නඩු දාන්න පුළුවන් කියලා. හැබැයි මට එහෙම රජයේ දේපොලක්වත් මුදල් විසඳුකම එහෙම එකකට නෙමෙයි. හැබැයි මම ඒකට මූණ දුන්නේ මම බය නැතුව මම නිවැරදිව හින්දා. හැබැයි ඒක පෞද්ගලික ව්‍යාපාර ගනුදෙනුවක්. එහෙම දේවල් මේ රටේ ඕනතරම් වෙනවා. ඒක නිසා ඒක ගැන මම වැඩිපුර කතා කරන්නේ නැහැ. ඔබතුමාලා එහෙම හිටියා. දැන් ඔබතුමාලා වෛරෙන් බැන්දට ඒක දේශපාලනේ. මම ඒක අවබෝධ කරගන්න ඔබතුමාලාගේ න්‍යාය පත්‍රය. අපිත් හිටියානම් මමත් ඔහොම කරයි. මම රනිල් මහින්ද මහත්තයාත් කියනවා මෛත්‍රීපාලාව මම එළියට බහලා ඒ විදිහට කටයුතු කරපු කෙනෙක්. ඒක නිසා ඔබතුමා කියපු කාරණාවට මම මේ කාරණා කිව්වා. ඉතින් අපි ඒකට කරන්න දෙයක් නැහැ. ඒකින්ද පවුල ගාගෙන කතා කරනකොට පවුල් වල උන්ට පවුල් මේක පවුල් ගැන කිව්වම මේක වෛරය. මේක ඊර්ෂ්‍යාවක්. ඉතින් එහෙම ඉතින් අපි මොනව කරන්නද? අනේ නියෝජක කතාවේ ඉතින් මම ආයි තුන් දෙනාගේ සීමා කර හයක් හදන්න බෑනේ. ඉතින් හදුවොත් එහෙම ලෙඩක්නේ.
හොඳයි.
ඒකින්ද ඒ කාරණාව මතක් කරේ මම මේ තරහකට කිව්වේ නෑ. ඔබතුමා තරහ ගන්නත් එපා. මම ඊයේ කාගේවත් ඔබතුමා ගත්තයි කියලා කිව්වෙත් නෑ. මම අහවලා ගත්ත කිව්වෙත් නෑ. මම කියපු දෙයට ඔබතුමා කතා කරපු එකට මම මේක උත්තරයක් දුන්නේ. හැබැයි ඔබතුමාලට එහෙම නම් තිබ්බ ඊයේ හැන්දාවේ ඡන්ද දෙන්න එන්න. ඡන්ද දෙන්න නැහැ ආවේ නැතු වුණාම ඒක මතයක් වුණා. මොකද රොෂානාන්සිංහ මහත්තයාගේ පිළිතුරු කතාවේදී මම මුලින් කිව්වා රොෂානාන්සිංහ මහත්තයා කිව්වා ජනතා විමුක්ති පෙරමුණේ කවුරුත්ම මේක නැහැ කියලා. ඊළඟට සන්දද නොබතුවල්ල නැතුවනාම මිනිසුන්ට ඒ සැකයාව ඒකන්ද තමයි මාධ්‍යවලගේ ම මාධ්‍යවල යන්න කතා කරේ නෑ.
හඩ දිසානැක්මක
ආය කිරන මේ ඒ චන්දයක් තිබ්බද. ඒ චන්දයක් තිබ්බද
චන්දයක්
තිබ්බද
චන්දටන
චන්දයක් තිබ්බද චන්දයක් තිබෙන යෝජනාව ගරු කතානායකතුම නිවිපක්ෂනායකවර යෝජනාව ගෙනල්ලා. ආණ්ඩු පක්ෂ ඇමතිවරේ යෝජනාව විස්තීර කරපු හම චන්දයක් නැහැන එක තේරෙන් නැද්ද. අරද
ඒවිතරක්නේ
මේ යෝජනාව බිස්සස් කමිටි එක හැදුවේ. හරිද මම හිටියේ නෑද. නමුත් යෝජනාව සකස් කරෙත් එතන. එතට විපක්ෂෙන් ඉදිරිපත් කරනවා කිව්වා. ආණ්ඩුවෙන් ස්තීර කරනවා කිව්වා. යෝජනාව වගන්ති හැදුවා. හරිද මේ ඔක්කොම කරාට පස්සේ චන්දයක් නැහැනේ. හරිද චන්දයක් තිබ්බනම් අපි ඉන්නවා. අපි දන්න ඒවලා චන්දයක් නැති බව
තානායකතුමනි මේකත් හොඳයි. දැන් ඔබතුමා හරි හොඳ ඒ හරි ගතගත් ඔබතුමා කිල්පු කාරණාව තමයි වුණේ. හැබැයි එතුමල්ලා චන්දයක් ඉල්ලනොයි කියලා පනිවිඩේ දීපු හින්ද අපි අපේ මන්තිවරු ඔක්කොම මෙතන හිටියා. විපක්ෂෙන් කිව්වා ඔබ දැන් අද ඇවිල්ල මෙතන කතා කරේ නැද්ද නියෝජ්‍ය කතානායකතුමනි ඇයි චන්දයක් ඉල්ලුව අපි දුන්නයි කියලා ලොකු රණ්ඩුවක් කතානායක දැන් ඔබතුමා හරි ඔබතුමා මම ඔබතුමා කියන දේ මම එතන ඉන්නවා ඒක තමයි වෙච්ච දේ. අපේ චන්දයක් තියන්නයි කියලා හැබැයි චන්දයක් ඉල්ල අපි යපුවාම කවුරු විරුද්ධ වෙන කෙනෙක් හිටියේ නැහැ. ඉතින් අවසානයේදී ඉල්ලුවයි කියලා දැන් මෙතුමල්ලා කියනවා. ඉතින් ඔබතුමා කියනවා නම් ඒක රෙකෝඩ්ස් වලට දාගන්න. මොකද එතකොට එතුමල්ලාම පිළිගන්නවා.
ඒක එතුමා ඊට කලින් පැහැදිලි කරා එතුමා. පැහැදිලි
දැකලා නැහැ ගරු මේ නියෝජ්‍ය කතානායකතුමනි. යෝජනාව ගේනායම යෝජනාවට ඡන්ද ඉල්ලන අවස්ථාව සාමාන්‍යයෙන් ආණ්ඩු පක්ෂෙන් යෝජනාව ගෙනාපුවම විපක්ෂෙන් විරුද්ධව ඡන්ද ඉල්ලලා තියෙනවා. විපක්ෂෙන් යෝජනාව ගෙනාපුවම ආණ්ඩු පක්ෂෙන් විරුද්ධව ඡන්ද ඉල්ලලා තියෙනවා. මේ යෝජනාව මොකද්ද? විපක්ෂෙන් ගේනවා ආණ්ඩු ස්ථිර කරනවා. දෙකම එකතු වෙලා ගේනපු යෝජනාවට ඡන්දයක් නැහැ. ඒ නිසා දැන් මාධ්‍ය වාර්තා කරනවා ඡන්ද විමසීමේදී අපි හිටියේ නැහැ කියලා. ඡන්ද විමසීමක් තිබෙත් නැින්ද? මේක නැත්ත කතාව.
ඔබතුමා කියන්නේ පිළිගන්න. මොකද ඡන්දයක් තිබුණ නැහැ. නමුත් අපි ඔක්කොම මේ සභාවේ ඇවිල්ලා හිටියා ඡන්දෙට සූදානම් වෙන්න. ඔබතුමාලගේ හිටියේ නැහැ. ඉතින් ඒක මාධ්‍ය ආරං කරන දෙයට මම වගකීම් බාර ගන්න බෑ. හැබැයි වෙච්ච දේ ඕකයි. ඔබතුමාට පෞද්ගලිකවත් අපි කතා කරේ නැහැ. අපි පෞද්ගලික නමක්වත් මම කවදාවත් කතා කරේ නැහැ. වෙච්ච දේ වුණා ඒ පිළිබඳ ඔබතුමාලා එක ප්‍රතික්ෂේප කරනවා මම ඒක පිළිගන්නවා. ඒක ඉච්චරයි.
ගරු මහින්දානන්ද අලුත්ගමගේ මැත්තම ඔබතුමාට මිනිත්තු 24ක් කාලයක් තියෙනවා. ඔබ ප්ලීස් ගරු මදුරිතානගේ මැත්තමා මූලාසනයේට. ඔව් දයසිරි ජයසිරි මැත්තම.
මහින්දානන්ද මැත්තමා මේ ඊයේ විනාඩි 40ක් කතා කරමින් ඉඳ මට මලගෙදරක් තියෙනවා යන්න මට ඉඩක් දෙනවද විනාඩි කීපයක් කතා කරලා. නෑ එන විනාඩිය 20ක්වත් දෙන්න. ඔබතුමා මට ආරාධනා කරන හොඳයි කතා කරමු මෙතන.
ඔව් ඔබතුමාට මිනිත්තු 10ක කාලයක් මේක වෙන් කරලා තියෙනවා. එහෙනම් ඒ අවස්ථාව තියෙනවා. ඔබ ප්ලීස් කරු මදුර විතානගේ මැත්තම් මුලාසනෙට.
ඔව් දැසිරි
මම සුදුවන්ත වෙනවා අපේ මහින්දානන්ද මැතිතුමාට මට ඒ කාලය දීම ගැන. මම විශේෂයෙන්ම ඊයේ අද මේ ගෙනල්ලා තිබෙන සෞඛ්‍ය ගලා ඒ භික්ෂු නිවාසිකාගාරය පිළිබඳව මම ගොඩක් සන්තෝෂ වෙනවා. ඒකට ගොඩක් මහන්සි වෙලා තිබුණා. ඒ සියලු දෙනාට මගේ ස්තුති ගෞරව පිරිනමන. ඊයේ මම කතා කරන්න හිටියේ අපේ විපක්ෂ ප්‍රධාන සංවිධායකතුමාගේ මම වෙලාවක් ඉල්ලුවා. මට ලැබුණේ නැහැ. හිටපු ක්‍රීඩා ඇමතිවරයෙක් විදිහට මටත් මම කරපු කාලවකවාන තුළ මහින්දානන්ද ඇමතුමත් විශාල වැඩ කොටසක් කරපු කෙනෙක්. අපිට අපි වැඩ කරපු කාලවකවාන තුළ අපි වැඩ කරපු ක්‍රමයක් තිබුණා. ඉතින් ඒ ක්‍රමය අද අනුගමනය වෙන්නේ නැති එක ගැන මම කනගාටු වෙනවා. මම කවදාවත් මේක ගැන කතා නොකර ඉන්න තමයි ඔළුවේ තිබුණේ. නමුත් අත වශයෙන් මම ක්‍රීඩා මාධ්‍යවේ බාර ගන්නකොට විශේෂයෙන්ම මහින්දානන්ද ඇමතුමා ලංකාවේ දිස්ත්‍රික් පළාත් ක්‍රීඩාංගණ හදන්න වැඩපිළිවෙලක් හදලා දුන්නා. මම ඒකත් කියන්න ඕන. මොකද මේකත් වැදගත් කාරණාවක් නිසා මම ඒක ඉදිරියට ගෙනිච්චා. ඒකට තමයි ඊළඟ ක්‍රීඩායම තියෙන්නේ. ඒ ක්‍රියාදාමයේ හොඳ දේවල් ටික ඉදිරියට ගෙනියන්න. නමුත් මම ගියයින් පස්සේ මහින්දානන්ද ඇමතුමා මුල්ගල තියලා ගියේ ක්‍රීඩාංගණ සියල්ල මම අවසන් කරා. ඊට පස්සේ හිටියා නවින් සානාග මහත්තයා. නවින් සානාග මහත්තයා මුල්ගල තියලා කරපු ටිකක් ඉවර කරා. මමත් ක්‍රීඩාංගණ 4කට 5කට මුල්ගල තියලා ඒවත් අවසන් කරා. හැබැයි අද බිංගිරිය ක්‍රීඩාංගණය මම 2018 ඇමති ධුරයෙන් ඉවත් වුණේ පස්සේ කරු මහින්දානන්ද ඇමතුමා හැම අවුරුද්දකම ඔබතුමාත් මතකයි ඔබතුමා දාපු කැබිනට් පේපර් එක මිලියන 10ක් හැම අවුරුද්දකම ගන්න තිබුණා. හැබැයි 2018 මම ගියයින් පස්සේ ඔය මිලියන 10 හම්බුනේ නැහැ. ඒක ගන්න ඇමතිවරු කතා කරෙත් නැහැ. සම්පූර්ණයෙන් බිංගිරිය ක්‍රීඩාංගණය මගෙන් පස්සේ අවුරුදු දැන් 4.5ක් 5ක්. මම 18න් පස්සේ අද 2023 අවුරුදු 7ක්. තාම මේ බිංගිරිය ක්‍රීඩාංගණය හදාගන්න බැරුව ගියා. ඒක මගේ ප්‍රශ්නයක් නෙමෙයි. හරි ඊළඟට තමයි මම මේ ක්‍රිකට් ගැන එන්නේ. මොකද මම මේ ක්‍රිකට් එක බාර ගන්නකොට නැත්නම් ක්‍රීඩා මාත්‍ය බාර ගන්නකොට මහේලා ජයවර්ධන මැතිතුමා, සංගක්කාර මැතිතුමා, ඩිල්ෂාන් මැතිතුමාලා තුන්දෙනාම ක්‍රිකට් එක ගහලා ඉවරයි. ලංකාවේ ක්‍රීඩාව තිබුණේ ආපහු ක්‍රිකට් ක්‍රීඩාව 0 වල. මම එනකොට අවුරුදු 8ක් ලංකාවේ අතුරු කමිටු තිබුණා. අතුරු කමිටු වල ප්‍රතිඵලය 2015 අගෝස්තු මාසේ මම එනකොට බිලියන 4ක් ණය වෙච්ච ක්‍රිකට් සංගමයක් තිබුණා. ඊට පස්සේ අද වෙනකොට ඒක 40 මිලියන් US ඩොලර්ස් ලාභ වර්තනකට මේක ගියලා තියෙනවා. දැන් මේ ක්‍රියාදාමයේ පටන් ගන්නකොට අතුරු කමිටු තිබුණේ. මම මේ අතුරු කමිටු විසුරා ඇරලා මම අදටත් අතුරු කමිටු වලට කැමති නැහැ. මොකද හේතුව අතුරු කමිටු කියන්නේ සම්පූර්ණයෙන් වැරදි ක්‍රීඩා පරිපාලනය කරන්න පල්ලෑ ඉන්න මිනිස්සුන්ට උඩට ඇවිල්ලා වැඩ කරන්න ඉඩ තියන්න ඕන. ඒකේ ගන්න පරිපාලන තීන්දුව ඇමතිවරයා ගත්තට ඒක ගැන ගැටලුවක් නැහැ. නමුත් අතුරු කමිටු දානවට මම සම්පූර්ණයෙන් විරුද්ධයි. එදත් විරුද්ධයි අදත් විරුද්ධයි. මොකද හේතුව අතුරු කමිටු වලින් විශාල විනාශයක් සිද්ධ වුණා. මම ඕනනම් තව විවාදෙට යනවා නම් උදාහරණයක් මට කියන්න පුළුවන්. ක්‍රිකට් අතුරු කමිටු වලනොත් බිලියන 4ක් රුපියල් බිලියන 4ක් ණය වෙච්ච ක්‍රිකට් සංගමයක් තමයි අපිට බාර දුන්නේ 2016. නමුත් අපි ආවයින් පස්සේ නිලවරණයක් තියලා ඒ නිලවරණේදී ඉදිරිපත් වුණා ඊළඟ සුමතිපාල මහත්මයයි අර්ජුන රණතුංග මැතිතුමයි. අර්ජුන රණතුංග මැතිතුමා පරාජයටපත් වුණා. පරාජයටපත් වුණා කියන්නේ එතුමාට ඉල්ලන්න තිබුණ ඒ මූලික සුසුකම් තිබුණ නැති නිසා එදිරින් පස්සේ මාත් එක්ක දිගින් දිගටම එයා රණ්ඩු වුණා. මම පටන් ගන්නකොට ඇත්තටම මම අර කිව්වා වගේ 0 වල තිබුණේ. අපි පළවෙනි වතාවට චෙක් කරලා බැලුවා මම ෆිට්නස් හදාගන්න කියලා. මම ඕකෙන් තමයි මට හැමදාම ගහන්න පටන් ගත්තේ ක්‍රීඩකයෝ. අදටත් මොකද වෙලා තියෙන්නේ? අදටත් මේ ක්‍රීඩා අපේ ක්‍රිකට් ක්‍රීඩා ඔය කරන අයගේ ෆිට්නස් පිළිබඳ විශාල අර්බුදයක් තියෙනවා. මැචස් දෙකක් තුනක් ගැව්වොත් gedare ඒගොල්ලෝ. ඒක හදාගන්න කිව්වා මම. මම දිගටම කිව්වා රිහැබිලිටේෂන් කරන්න කියලා. රිහැබිලිටේෂන් කියන්නේ ක්‍රීඩකයෙක් දිගටම ගහපුවාම එයාට තියෙනවා එන ඔහුට ආබාධ වලට ඔහු රියැප් කරන්න ඕන. ඒක තමයි ලංකාවට වටවමනා කරලා තිබුණේ. ලංකාවට ගේන්න විශේෂයෙන්ම තාක්ෂණය, විශේෂඥ දැනුම, විද්‍යාව මේක ගැන අපි හදන්න වැඩපිළිවෙල සකස් කරේ. ඒ අනුව අපි මම රයිල් එකමසික මැතිතුමාට සුදවන්ත නම් මේ වෙලාවේ රුපියල් මිලියන 250ක් එතුමා අපිට ලබලා දුන්නා. ඒක අයවැයකින් පාසල් ක්‍රීඩා ක්‍රිකට් ක්‍රීඩාංගණ ටික හදන්න, පාසල් වලට අවශ්‍ය කරන බඩු ටික දෙන්න. ඒ පාසල් ක්‍රිකට් සංගමයත් එක්ක එකතු වෙලා මම ඒකට ශක්තිය දුන්නා. මම ස්තුතිවන්ත වෙනවා තිරංග සූතිපාල මැතිතුමා ඇතුළේ පිරිස විශාල වැඩ කොටසක් ඒ කාලේ කරා. ඒකෙදිත් ප්‍රශ්න තිබුණා. සමහරලාට තිරංග සූතිපාල මහත්තයා මම කියන ඒවා ඇහුවේ නැහැ. එතුමා සමහරලාට මට විරුද්ධව වැඩ කරලා සමහර තැන්වල. නමුත් අපි කවදාවත් මෙහෙම ඇවිල්ලා රණ්ඩු කරගත්තේ නැහැ. ඒ ඇත්තක මං ගිහලා කතා කරා. මම වෝටර් සේජ් එකේ එක දවසක වැඩමුළුවක් ගෙන කරා. සියලුම ලංකාවේ ඉන්න ක්‍රිකට් සංගම්වල කට්ටිය ගෙනලා ඉඳගෙන දවසක් ඉඳගත්තා. ඉඳගෙන අපි කිව්වා රයිට්. අපි ඔක්කොම ඉඳගෙන කතා කරමු. කොහොමද දැන් ක්‍රිකට් එක හදන්නේ? ක්‍රිකට් එක වැටලා තියෙන්නේ දැන්. මෙතනින් ගොඩ ගන්නෙ කොහොමද? මෙහෙම අපි නිර්දේශ ගණනාවක් ගෙනාවා. ඒ කාලේ අපිට මතකයි මේජර් ජෙනරාල් බෑරත්නායක මැතිතුමා ඇවිල්ලා කතා කරා කොහොමද මේ ජයග්‍රහණ අපි ගන්න කියලා. මං හිතන්නේ ඒ වගේ අපි විශාල වැඩ කොටසක් කරා. ඒ වගේම සංගකාර මැතිතුමා, අරවින් සිල්ලා මැතිතුමා, සනත් ජයසූරිය මැතිතුමා විශාල වැඩ කොටසක් කරා. සනත් අපි ක්‍රිකට් තේරීම් කමිටුවට මම දැම්මම සනත් ජයසූරිය ගිහිල්ලා ඒ තරුණයොත් එක්ක ක්‍රිකට් කණ්ඩායමට එයා යන්න ඕනේ. නමුත් එයා ජිම් එකට ගිහිල්ලා ඒ ළමයි එක්ක ගිහිල්ලා කතා කරා, ෆිට්නස් හදා ගන්න මෙන්න මේක කරපල්ලයි කියලා. ග්‍රවුන්ඩ් එකට ගිහිල්ලා බහලා එයා වැඩ කරා. එහෙම තමයි ඒ ක්‍රීඩාව හැදුවේ. හැබැයි එතනින් පස්සේ මම දැන් දැක්ක ඊයේ පෙරේද මේ නවීන් සානාග මහත්තයා කියලා දිනනවා බෑසි ජයසේකරත් වක් කියන්න ඕනේ කියලා. ඒගොල්ලෝ අතුරු කමිටු ගහපු කට්ටිය. එයාලා තමයි අතුරු කමිටු ගැව්වේ. මේ චන්දෙන් පරාදෙලා ගෙදර ඉන්න මිනිහෙක් කියන කතාව මං සතපාකට ගණන් ගන්නෑ. මේ ඒ අය තමයි මේ අතුරු කමිටු වලට කෑදරකමෙන් මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරේ. එතකොට මම කියන්නේ අද අපේ ප්‍රශාන්ත අමාත්‍යතුමාට ප්‍රශ්නයක් තියෙනවා. මම ඒක පිළිගන්නවා. හැබැයි මේ ප්‍රශ්නේ විසඳගන්න ඕන විදිය මේක නෙමෙයි කියලා මම කියන්නේ. දැන් අද බලන්න මොකද්ද වෙලා තියෙන්නේ කියලා. දැන් මෙතන ප්‍රශාන්ත රණතුංග මහත්තයා ඊයේ කරපු ප්‍රකාශයක් අනුරුද්ධ සානාග මහත්තයා. එතකොට මෙතන හිටියේ නැහැ. දැන් මොකද්ද කිව්වේ? එතකොට සල්ලි අරන් කියලා. දැන් මොකද කියන්නේ? එහෙම එකක් කිව්වේ නැහැ. මේ මම කිව්වේ ඔයාව හිතලා නෙමෙයි කිව්වේ කියලා කියනවා. කවුරු හරි කිව්වලු කියලා කියනවා. දැන් ඊළඟ රොෂාන් රන්සිගේ මැතිතුමා ඊයේ කිව්වා 2 මිලියන් US ඩොලර්ස් මේගොල්ලෝ අන්න අදිනවා දැන් මේ වෙලාවේ බැංකුවෙන් කියලා. එතකොට විනාඩි 10කින් 15කින් ක්‍රිකට් බෝඩ් එකෙන් නිවේදනයක් නිකුත් කරනවා අපිට ගිවන්න තියෙන කොන්ට්‍රැක්ට්ස් තියෙනවා ගන්නවක් ඒකට අපි ගිවන්න තමයි මේ සල්ලි ටික අපි ගන්න කියලා. අද උදේ සහිත් මහදාස මහත්තයා කියනවා ඊයේ තිබුණලු හිල්ටන් එකේ සාකච්ඡාවක් ක්‍රිකට් බෝඩ් එකේ කට්ටිය ඉතින් මම කියන්නේ කරුණාකරලා මේවට පරීක්ෂණ කරන්න මේ මිනිස්සුන්ට උත්තර දෙන්න දාක් නැහැ. මේ මිනිස්සු හොරු වෙලා තියෙන්නේ. හොරු නම් අර අපි කිව්වා වගේ උදේ විහාරික විගණනයක් කරන්න ඒකත් ආයි පාර්ලිමේන්තුවේ ගන්න දෙයක් නැහැ. ක්‍රිකට් ක්‍රීඩා ඇමතිල පුළුවන් විහාරික විගණනයක් ගන්න සුනිල් නදින් නැතිවතුමා ඒකට අවශ්‍ය කරන කටයුතු ටික කරා. ඒ විහාරික විගණනේ වාර්තාව අද වෙනතුරු පාවිච්චි කළා නැහැ. අපි කියන්නේ තව ඒවා ටිකක් අරගන්න. අරගෙන මේ ක්‍රිකට් බෝඩ් එක හොරගම් කරලා තියනවා නම්
අනිවාර්යයෙන්ම මම තුමාට විනාඩි දෙකක් කාලයක් තියෙනවා. විනාඩි දෙකක් කාලයක්.
මට තව විනාඩියක් දෙකක් දෙන්න
මොකද විනාඩි දෙකක් තියෙනවා.
ඔව් ඒක නිසා මම කවුරුවත් නැහැ අපිට කතා කරන්න දෙන්න. ඉතින් මම ඔබතුමාට කියන්නේ මෙන්න මෙන්න මෙතෙන්ට මේක දැන් වැටලා තියෙන්නේ. එතකොට මේක ඇවිල්ලා දැන් ඊයේ මේ යෝජනාව ගෙනල්ලා මොකද කරේ? මේ යෝජනාව ගෙනල්ලා මේක සම්මත කරා මුළු පාර්ලිමේන්තුවම එකතු වෙලා. දැන් මේක වැලිඩ්ද? මේකේ මොකද හෙට උදේ ක්‍රිකට් බෝඩ් එක ගෙදර යනවද? ක්‍රිකට් බෝඩ් එක ගෙදර යන්නේ නැහැ. අපිට අපිට අදහස් කියලා ඕන එකක් කරගන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ පිට පිට ඉන්න අපේ ජනතාව වෙනුවෙන් අපි මේ කතාව කර එක හරි. මමත් ආව ඡන්ද දෙන්න. හැබැයි යෝජනාව ගෙනල්ලා විපක්ෂෙන් ආණ්ඩුවෙන් ඉස්සර කරගෙන පස්සේ ඡන්දයක් නැහැ. මේ මේ පාර්ලිමේන්තුවේ ඕන කෙනෙක් දන්නව ඒක. ඉතින් දැන් දැන් ඊට පස්සේ කියනවා 15 දිනක් ඉන්නවලු ක්‍රිකට් බෝඩ් එකෙන් සල්ලි ගන්න. ඉතින් ක්‍රිකට් බෝඩ් එකෙන් සල්ලි ගන්න 15 දෙනා රුසන් රජසිංහ මැතිතුමා කිව්වනම් 15 දිනක් ඉන්නවයි කියලා. මම එතුමාට ගෞරවයෙන් ආරාධනා කරනවා හෙට උදේ ඇවිල්ලා ලබන සඳවිල්ල කියන මෙන්න 15 දෙනාගේ නම්. ඔව් ඔව් දැන් බැරලා ඡන්ද දුන්නා නේ 15 දෙනාම. ඔය ඒගොල්ලෝ පක්ෂ වෙලා තින්නේ එතකොට. මොකද්ද මේ කතාව? ඒ 15 දෙනා හොයාගන්නලු මේ ඡන්දයක් කිල්ලු. මොන බයිලා කතාවක්ද මේ? හරි ඉතින් ඒ කට්ටිය හොරු ඇවිල්ලා හොරු මේ සල්ලි ගන්න මිනිස්සු ඇවිල්ලා ඡන්ද නොදී ඉන්නවද? අපුරුල ෂේප් එකේ ඡන්ද දීලා එයි යන්න. ඉතින් රොෂාන් රාජසිංහ මැතිතුමාට තියෙන්නේ මේ 15 දෙනාගේ නම් ටික ඇවිල්ලා කිව්වනම් දන්නවා කවුද ක්‍රිකට් බෝඩ් එකෙන් සල්ලි ගත්තේ කියලා. ඉතින් ඒ නිසා මේ විදියට මේ මේ ක්‍රිකට් එක විනාශ කරන්න එපා. මම එකයි ගෞරවයෙන් කියන්නේ. මේකේ ප්‍රශ්න තියෙනවා නම් විගණ කතිපති වාර්තාවක් තියෙනවා. ලබන 14 වෙනිදා ඒගොල්ලෝ නෝ කෝප් කමිටුවට අපි ගෙන්න ගමු. ගෙනලා කතා කරමු. හොරන් කළා තියෙනවා නම් පුද්ගලිකව දැන් අපිට බලයේ තියෙන ඕන දෙයක් කරන්න අපි මේක අරගෙන ගිහලා CID එකට දෙමු. නැත්නම් අල්ලස් කොමිසමට දෙමු. එයාට විරුද්ධව අවශ්‍ය කරන පියවර ගමු. දැන් මේ ගැසට් එකට විරුද්ධව බලන්න දැන් අද අපේ මේ 83 විවස්සාව ස්ටෑන්ඩින් ඕඩර්ස් වල මොකද තියෙන්නේ? මේකේ අභියාචනාධිකරණයේ සභාපති, ශේෂ්ඨාධිකරණයේ මිනිස්කාරවරු, ශේෂ්ඨාධිකරණයේ අගමිනිසුරු මේ අයට විරුද්ධව කතා කරන්න එපයි කියලා මේ ස්ටෑන්ඩින් ඕඩර්ස් වල අපි සම්මත කරපගේ තියෙනවා. ඒතර දැන් මේ අභියාචනාධිකරණයේ සභාපතිලා බෑ මේකට උත්තර දෙන්න කොහොමද ගිහිල්ලා. දැන් මේ ඇත්ත වශයෙන්ම ඔහුට විරුද්ධව චෝදනා තියෙනවා නම් කරුණාකරලා හෙට ගේන්න පාර්ලිමේන්තුවේ යෝජනාව. ගියලා යෝජනාව සම්මත කළා ඔහුව ගේමු කමිටුවකට. ගියලා ඔහුගේ ඒ නඩුකාර ධූරය අහෝසි කරන්න පුළුවන් අපිට. හරි ඒ විතරක් නෙමෙයි. දැන් අද භාෂාවෙන් එකකින් ඉල්ලලා තියෙනවා ඒ සම්බන්ධව වහම අධිකරණ සේවා කොමිසම සභාවට පරීක්ෂණයක් කරන්න. පරීක්ෂණයක් කරලා එතුමා වැරදිකාරයෙක් නම් ඔහුට දඬුවම් කරන්න. හැබැයි ඔහු වැරදිකාරයෙක් නොවේ නම් මේක කියපෙකාට විරුද්ධව දඬුවම් කරන්න. කොතනද මේක නතර වෙන්නේ කියලා කියන්නේ? වැරදීනේ මේක. හරි අපි දන්නවා සමහර විශ්වකාරවරු අපි දන්නවා සමහර අයගේ යම් යම් ප්‍රශ්න තියෙනවා. ඒ අය සම්බන්ධව අපිට ගන්න පුළුවන් තීරණ අපි ගන්න ඕනේ. ඉතින් ඒ නිසා මේ තීන්දුව මේ ගැසට් එක වැරදි ගාලා තියෙන එක. මේකේ බොහොම පැහැදිලිව 32 33 වගන්ති දෙක ගැන අවධානය යොමු කරලා නැහැ මේ
ගැසට් එක. මන්තුමා ඔබතුමාගේ කාලය අවසානයි.
ඔව් ඒක ක්‍රීඩාමත්තුමා ගහපු.
මන්තුමා ඔබතුමාගේ කාලය අවසානයි.
මේ වරද්දක් තියෙනවා. මම දන්නේ කවුද
කාගෙන්ද?
හරි කවුද වැරද්ද කරේ කියලා මම දන්නේ නැහැ. කවුද එතුමාට උපදෙස් දුන්නේ කියලා මම දන්නේ නැහැ. නමුත් ඒකේ වැරද්දක් තියෙනවා. මම හිටපු ක්‍රීඩාමත්තු කෙනෙක් විදිහට කියන්නේ. එතකොට ඒක දුන්න එක්ස්පර්ට් එක ගිහිල්ලා ගත්තම ඒක මෙතන ඇවිල්ලා විවේචනය කරන එක නෙමෙයි කරන්න තියෙන්නේ. මම ඒකයි මම බොහොම ස්තුතිවන්ත වෙනවා. මොකද රොෂාන් රාජසිංහ මැතිතුමා මහන්සිලා තියෙනවා. හැබැයි මම එතුමාටත් කියන්නේ කරුණා කරලා මේ සංගම් ටිකත් එක්ක කතා කරන්න. ඔලිම්පික් කමිටිය එක්ක මම සාමාන්‍ය සතියේ දවස් 3-4 කතා කරුවා ඒ කාලේ. ඔලිම්පික් කමිටියේ ඡන්දෙ තිබෙන්නේ අවුරුදු 13කින්. මහින්ද රාජමැතිතුමාට මතකයි. මම ගියා ඔලිම්පික් කමිටියේ සභාපතිව හම්බෙන්න ස්විට්සර්ලන්ඩ් වලට. ගිහිල්ලා මම එයාට කිව්වා ඔයාලගේ ලංකාවේ ඔලිම්පික් කමිටිය එක අවුරුදු 13කින් ඡන්දෙ දීලා නැහැ. කරුණාකර ඡන්දෙ දියන්න කිය. මැක්ස්වෙල් මැතිතුමායි මමයි ගියේ. ගිහිල්ලා අපි කිව්වා මෙන්න මේ කරුණු ටික අපි කරනවා. ඒ අනුව මේ අනුව මේ මෙන්න මේ විදිහට අපි ඡන්දෙ දියන්නම් කියලා. ඒගොල්ලෝ ආසියානු නියෝජිතයෙක් කිව්වා. ඒවල ඡන්දයක් තිබ්බා. මතක තියාගන්න මේ ක්‍රීඩා සංගම් වල කොයිතරම් හොරු හිටියත් ඒ හොරු ආරක්ෂා කරනවා අන්තර්ජාතික සංගමේ. මතක තියාගන්න. ඒකයි සිද්ධ වෙන්නේ. ඉතින් ඒකට කරන්න තියෙන්නේ ICC එකත් එක්ක අපි කතා කරන්න. නැත්නම් මේ ඉන්දියාවේ ඉන්න අර ප්‍රධානියට මේ පාර්ලිමේන්තුවේ ගහලා දාන එක නෙමෙයි කරන්න තියෙන්නේ. ඔහුත් එක කියලා කතා කරන්න. කතා කරලා මේක විශ්ස ගන්න. මොකද හේතුව මතක තියාගන්න දැන් අද කරු මන්ත්‍රීතුමනි ලබන දෙසැම්බර් මාසේ එනවා ආසියානු කප් එක. අපි යන්න ඕනේ සාජවලට. අවුරුදු 19න් පාඩ. දැන් මේ මුළු බෝඩ් එකම බයලා ඉන්නවා කතා කරන්න ඒගොල්ල කිසිම තීන්දුවක් ගන්න නැහැ. බෝඩ් එකේ ලේකම් අයින් වෙලා. කවුද මේ අන්ඩර් 19 ටීම් එකට වග කියන්නේ? කවුද මෙයාට අවශ්‍ය කරන කටයුතු ටික කරන්නේ? ඊළඟට අවුරුදු 23කට පස්සේ මතක තියාගන්න. 2000ට පස්සේ පළවෙනි වතාවට ආපහු වහින්දාන දැමතුමා වර්ල්ඩ් කප් එක එනවා අන්ඩර් 19 ලංකාවට. ටීම් 8ක් එනවා ඊට කලින් ලෝක රටවල් 8කින් ඊට කලින් ප්‍රැක්ටිස් මැචස් ගන්න. කෝටි ඩොලර් බිලියන ගණනක් අපිට හම්බෙන වැඩපිළික් මේ යන්නේ. ටීම්ස් 16ක් එනවා. මේ ටීම් 16ම ලංකාවේ මාස ගණනක් ඉඳගෙන අන්ඩර් 19 ක්‍රිකට් ටූර්නමන්ට් එක දිනන වර්ල්ඩ් කප් එක. දැන් මේව කරන්නේ කවුද? මේ බෝඩ් එක කැන්සල් කළා. ඒ විතරක් නෙමෙයි බෝඩ් එක කැන්සල් කළා දාලා තියෙන්නේ ඊටත් වඩා තවත් බඩු ටිකක්. ඒකයි මට තියෙන ප්‍රශ්න. හරි. මම දන්නවනේ මේ කට්ටිය කවුද කියලා. හරි. අර්ජුන රණතුංග මැතිතුමාගෙන මට වෙනම ගෞරවයක් තියෙනවා. එතුමා හොඳ ක්‍රීඩකයෙක්. හැබැයි එතුමා පරිපාලකයෙක් කියන මේ දෙකොල්ල අතර විශාල රණ්ඩුවක් තිබුණා. මේ දර මහා වෛරක්කාරකමක් පටන් ගන්න. මේක ඇවිල්ලා වැඩක් කරන්න හම්බෙන්නේ නැහැ. මේ දෙකොල්ල ගහගනි. මේගොල්ල දිගටම නඩුවේයි. ක්‍රිකට් ක්‍රීඩාව ඇදවැටේ. පිටිපස්සේ ඉන්න අපේ මිනිස්සු ජනතාව වෙනුවෙන් අපි කතා කරන්න ඕනේ තමයි. හැබැයි ඒ අයත් දිනනකොට අප්පුඩි ගන්නවා, හුරේ දානවා, පරදිනකොට ඌ කියනවා, කෑ ගහනවා. කෑ ගහලා අන්තිමටම දූෂිතයි 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 කියලා ක්‍රිකට් එක අරගෙන යනවා. හැබැයි ක්‍රිකට් විරුද්ධව මම කියන්නේ දූෂිත නම් අපි ඔක්කොම එකතුලා එයාට විරුද්ධව ගන්න පුළුවන් පියවර ගමු. ක්‍රිකට් එකේ පාලක මණ්ඩලය කියලා මුළු එකටම ගහන එක නෙමෙයි. ඒකෙත් ඉන්න හොරු ටිකක් මම දන්නවා. මම දන්නවා සමහර අයගේ තියෙන ප්‍රශ්න. හැබැයි ඒකට මුළු එකම පාවිච්චි කරලා මුළු ක්‍රිකට් එකම විනාශ කරන්න එපා. කරුණාකරලා මම ඉල්ලන්නේ මොකද බැරි වෙලාවත් ICC එකෙන් මාස 3-4කට මේක තහනම් කරුවොත් මතක තියාගන්න අnder 19 ක්‍රිකට් එකක් ඉවරයි. අපේ ක්‍රිකට් එකක් ඉවරයි. මේ සියල්ල අද විනාශ මොකද පත් වෙන තැනට මේක තල්ලු වෙන්නේ. එතකොට අද මම දැක්කා අනුසාරක මැතිතුමා අපේ අමතිවරු කණ්ඩායමක් එකතු වෙලා යෝජනාවක් ගෙනල්ලා තියෙනවා චිත්‍රසිරි වාර්තාව එක්ක. දැන් ඒකේ මම එකයි හිනා ගියේ මට මහින්දාන දැමතුමා ඔබතුමා බලන්නේ කමිටුව. ඒ කමිටුවේ නෑ ක්‍රීඩා අධ්‍යක්ෂක ජෙනරාල්. දැන් ක්‍රීඩා අධ්‍යක්ෂක ජෙනරාල් තමයි මේ ක්‍රීඩා මාධ්‍යංශයේ මූලිකයා. අමාත්‍යංශයේ ලේකම් නෙමෙයි. නෑ ඇමති නෑ ඇමති කොහොමත් නෑ ඇමති අයින් කළා. හරි ඇමති දානිම අනිවාර්යෙන් හිටින්න ඕනේ. නමුත් ඇහුව දාලා පැත්තකට. නමුත් දැන් මොකද වෙලා තියෙන්නේ? ඒ හදපු එකේ ඉන්නේ වෙන කට්ටියක්. හැබැයි ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් නැහැ. මම දන්නේ කවුරු මේව හැදුවද කියලා. මොකද හේතුව ක්‍රීඩා පනත හරියට කියවුවොත් ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් තමයි සම්පූර්ණ බලය තියෙන්නේ. සෑම සංගමයක් ගැනම හොයන්න, ඔවුන්ගේ නිලවරණ තියන්න, ඔවුන්ගේ අඩුවැඩිතාව හොයන්න සියල්ලටම බලය තියෙන ක්‍රීඩා
අධ්‍යක්ෂක.
ඒ නිසා මම එක විනාඩියක් ගන්නවා. ඒ නිසා කරුණාකරලා මේක අවබෝධයක් නැතුව වැඩ කරන්න යන්න එපා. මොකද දැන් අද ප්‍රශාන්ත රංසිංහ මැතිතුමාගේ ප්‍රශ්නය අද අතට අරගත්ත රයින් වික්‍රමසිංහ මැතිතුමා ඊළඟට. මම දන්නවා ඉදිරින් පස්සේ මොකද්ද වෙන්නේ ඊළඟට කියලා. ඒ නිසා මේ සියල්ලම අවසානයේ සිද්ධ වෙන්නේ වෙන කොහොමවත් නෙමෙයි. මේවා ස්වාධීන කරන්න අවශ්‍ය කරන කටයුතු කරන්න. කරුණාකරලා රොෂාන් රංසිංහ මැතිතුමාට මම ආදරෙන් ඉල්ලනවා ඔබතුමා ඉඳගන්න මේ ක්‍රිකට් බෝඩ් එකේ ඔය වටේ ඉන්න සියලු සංගම් එක්ක. එකතු වෙලා කියන්න ඔයාලා නිලවරණයට ඡන්ද තියෙන්න ඕන ඡන්ද 20යි ඡන්ද 18යි. මේ ඡන්ද 18 ගේන්න ඕන මෙන්න මෙහෙමයි. අපි මෙන්න මේක කරමු කියලා කියන්න. ඒක අරන් එන ව්‍යවස්ථාව සංශෝධනය කරලා පාර්ලිමේන්තුවට. පාර්ලිමේන්තුවේ අපි ඒක සම්මත කරලා දෙන්නම්. ඒක හැර මේ පාරවල් දිගේ හැමදෙනම ගගා, මේ මිනිස්සුන්ට ගගා, ඊට පස්සේ ඒගොල්ලෝ මෙතුමට ගගා, ඊට පස්සේ මේ ක්‍රිකට් එකේ ඉන්න අනික් කට්ටිය මෙතන කෑ ගගා, මේක ඇතුලේ විශාල අර්බුද තියෙනවා, පස්ස තියෙනවා කියලා කිව්වම ක්‍රීඩකයොත් වැටෙනවා, මුළු රටම වැටෙනවා. ඒ නිසා මම කියන්නේ මේකේ දේශපාලන වාසි ගන්න යෝජනා සම්මත කරලා යෝජනාවෙන් කවුද සපෝට් කරේ විරුද්ධ වුණේ කියලා මිනිස්සුන්ට පෙන්නන්න නෙමෙයි මේ ආතල් එකට නෙමෙයි පාර්ලිමේන්තුව තියෙන්නේ. ඒක වෙන වැඩක් කරගන්න ඒකෙන්. ඒ නිසා මම මේක ගේනකොටත් මම මේ යෝජනාවට මම ඇත්තටම විරුද්ධ වුණා. මොකද හේතුව මම කිව්වා මේ ඔබතුමාලා කරන්නේ අද විශාල වැරද්දක්.
මම තුමා අවසන් කරන්න.
ඒ වැරද්දේ ප්‍රතිඵලය
කරුණාකරලා අවසන් කරන්න.
කලින් ලැබෙනවයි කියන එකත් මම එදත් කිව්වා. ඒ නිසා මම බොහොම අවංකව කියන්නේ අපි මෙතන ඉන්න ඩිලාන් පෙරමැතිතුමාලා අවුරුදු ගාණක් වොලිබෝල් එක හදපු මිනිස්සු මම ගිනාපු යෝජනාවෙන් එතුමලත් ගෙදර යන්න වුණා මොකද හේතුව මං කිව්වා ක්‍රීඩක හැර වෙන කට්ටියට මේක එන්න දෙන්න බෑයි කියලා අපි ඒක කපලා දැම්මු මම එහෙමයි අපි වැඩ කරේ අපිට එනම් තිබුණා යාළුකම් වලට මිත්‍රකම් වලට දේශපාලකයෝ ගේන්න ඉඩ දෙන්න හැබැයි අපි තීන්දුවක් හරියට ගත්තා ඒ තීන්දුව හරියට ක්‍රියාත්මක කරා මම රොෂාන් මැතිතුමාට කියන්නේ ඔබතුමා හොඳ අමතිවරයෙක් විදියට වැඩ කරන්න අපි ඒකට සම්පූර්ණ ශක්තිය දෙනවා හැබැයි කරුණා කරලා මේ සංගම් ටික සතියකට සැරයක්වත් ගෙනල්ලා ඉඳවන්න අද ෆුට්බෝල් එක විනාශ වෙලා යන්තම් බේරගත්තා රගයක යන්තම් ගැලිලා යන්තම් තියෙනවා
මම තුමා අවසන් කරන්න
දැන් කබඩියේ තාම ඉලෙක්ෂන් තියලා නැහැ මේ ප්‍රශ්න ගන්නවක් තියෙනවා
බොහොම
ගෞරවයෙන් ඉල්ලනවා අර මොකාට තඩි බාන වගේ මේකට ගහලා ගහලා මේක විනාශ කරන්න දන්න එපා ක්‍රිකට් බෝඩ් එකේ ප්‍රශ්න තියෙනවා නම් ඒවා අපි 14 වෙනිදා එනවා කෝප් කමිටුවට අපි එතන ප්‍රශ්න ටික විසඳගමු විසඳලා ඔවුන්ට ගන්න දෙන පියවර අනිවාර්යෙන් ඔවුන් හිරේ දාන්න දෙනවා නම් හිරේ දාමු ඔවුන් අතන කොට ගන්නව නම් ගමු නමුත් මේ මුළු සමස්තට ගැහිම තුල මේ රටේ ක්‍රීඩාවයි ක්‍රිකට් එකයි ක්‍රිකට් ක්‍රීඩකයෝයි අපි ඔක්කොම විනාශ වෙනවා කියන එක විතරක් මතක තියාගන්න කියලා ගෞරවයෙන් ඉල්ලනවා
ස්තුති මිලන ගරු මහින්දානන්ද අලුත්ගම ගේමතුමා විනාඩි 24ක කාලයක් තියෙනවා
ඒ දවස් ටික ටික වැඩිම වෙලාව දෙනවා මුලසනේ සභාපතිතුමනි අද දවසේ ගලහ භද්‍රවති භික්ෂු ගිලාන උපස්ථාන මධ්‍යස්ථානය භාර්ය පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අවස්ථාව එවැගේම ඉදිරිපත් කළ සම්මත කරන අවස්ථාව මේ සම්බන්ධයෙන් ගරු සෞඛ්‍ය අමාත්‍යතුමාටත් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්තුමා ප්‍රමුඛ නිලධාරී මණ්ඩලයටත් ස්තුතිවන්ත වෙනවා මේ කටයුත්ත අපට ඉෂ්ට කරලා දීම පිළිබඳව මේ ස්ථානය ආරම්භ වෙන්නේ 2002 හත්වැනි මාසේ 16 වෙනිදා මේ අපේ ගෞරවනීය දෙල්තොට ධම්මජෝති නායක ස්වාමින් වහන්සේ විසින් උන්වහන්සේගේ දෙමව්පියන් උන්වහන්සේට ලබා දුන්න ඉඩමක තමයි මේ ගිලෝන උපස්ථාන මධ්‍යස්ථානයේ ආරම්භ වෙන්නේ 2002 වසරේ ඉඳලා අපි අද මොනවා වුණත් කනගාටු වෙන්න ඕනේ උන්වහන්සේට මේක භාරයක් හැටියට සම්මත කරගන්න අවුරුදු 22ක් ගත වෙලා තියෙනවා ඒ පිළිබඳව අපි කනගාටු වෙන්න ඕනේ මෙපමණ කාලයක් මේ ස්ථානය නීත්‍යානුකූල බවට පත් කරන්න අපෙන් වෙච්ච ප්‍රමාදය සෞඛ්‍ය අමාත්‍යංශයෙන් වෙච්ච ප්‍රමාදය පිළිබඳව මේ ස්ථානය ආරම්භ වෙන්නේ 2002 වසරේ අමරපුර නිකාය මහානායක ස්වාමීන් වහන්සේ මඩියේ පඤ්ඤාසිස නායක ස්වාමීන් වහන්සේ එවැගේම රාමඤ්ඤ මහානිකාය මහානායක වේවැල්දෙණියේ මේදාලංකාර නායක ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් 2002 වසරේ තමයි මේ මධ්‍යස්ථානය ආරම්භ කිරීමේ මූලික කටයුතු සිද්ධ වෙන්නේ මේක මූලික කටයුතු සිද්ධ වෙලා අපි 2009 වසර වෙනකොට මේක වැඩ කටයුතු ආරම්භ කරලා අපේ නායක ස්වාමීන් වහන්සේ මගෙන් ඉල්ලීමක් කරා මේක විවෘත කරන්න අවශ්‍යයි කියලා ඒ අනුව අපි එවකට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සහභාගී කරවගෙන මේ මධ්‍යස්ථානය විවෘත කරලා සෞඛ්‍ය අමාත්‍යංශය හරහා මේක නඩත්තු කිරීමේ වැඩපිළිවෙල අපි ආරම්භ කරා මේ මධ්‍යස්ථානය ඉතාම වටිනා ගිලෝන ස්ථාන මධ්‍යස්ථානය මේ වගේ ගිලෝන උපස්ථාන මධ්‍යස්ථාන මං හිතන්නේ ලංකාවේ තියෙන එකම එකයි අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේලා අසනීප වෙච්ච වෙලාවකට උන්වහන්සේලාට ගිහිල්ලා නැවතිලා උන්වහන්සේලාට අවශ්‍ය ප්‍රතිකාර ලබා දීලා උන්වහන්සේලා අපවත් වුණොත් ඒ අවසන් කටයුතු පවා මේ ආයතනයේ හරහා සිද්ධ කරනවා ඒ නිසා අපි දකිනවා ගොඩක් වෙලාවට අපේ ගරු නායක ස්වාමින් වහන්සේලා අසනීප වෙච්ච වෙලාවකට රෝහලකට ගියාම සාමාන්‍ය ගියෝ ඉන්න වාට්ටුවක ඉඳ තියෙනවා උන්වහන්සේලාට අවශ්‍ය පහසුකම් නැහැ සමහර ග්‍රාමීය රෝහල් තියෙනවා ඒ ස්වාමීන් වහන්සේලාට ආර්ථික ශක්තියක් නැහැ හැබැයි අපේ දෙල්තොට ධම්මජෝති අපේ නායක ස්වාමීන් වහන්සේ මේ ආරම්භ කරපු මේ ගිලෝන උපස්ථාන මධ්‍යස්ථාන නිසා අද ස්වාමීන් වහන්සේලා 59කට නේවාසිකව වැඩවාසය කරලා උන්වහන්සේලාට අවශ්‍ය සියලු ලෙඩක් දුකක් හැදුනහම ඒ අවශ්‍ය සියලු කටයුතු කරලා බලාගන්න ඉතාම හොඳ වැඩපිළිවෙලක් ආරම්භ කළා තියෙනවා අපේ දෙල්තොට ධම්මජෝති ස්වාමින් වහන්සේ මේ වෙනුවෙන් විශාල කැපකිරීමක් කරනවා. එක කාලෙක උන්වහන්සේ පොඩ්ඩක් කලකිරීමකින් හිටියා, හිත අමනාපකින් හිටියා. මම මෙච්චර හොඳ දෙයක් කරනවා ශාසනයට, හැබැයි ආණ්ඩුව මේකේ වටිනාකම බාරගන්නේ නැහැ, මේක මට නීත්‍යානුකූල කරලා දෙන්නේ නැහැ කියලා. මේ පනත සම්මත වෙන්න කලින් 2009 වසරේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මම ඉතින් එක්කරගෙන ගිහිල්ලා අපි ඒක විවෘත කරලා පේරාදෙණිය රෝහලට බාර දුන්නා, මේක නඩත්තු කරගෙන අවශ්‍ය කටයුතු කරගෙන යන්න. හැබැයි කනගාටුවෙන් වුණත් කියන්න ඕනේ, සෞඛ්‍ය මාත්‍යන් ශල්‍යකන්තුමා මෙතන ඉඳලා ගියා. එතුමා හිටියා නම් එතුමා අහගෙන ඉඳියා නම් තමයි මේක හොඳ. මේ කාලය තුල මේ අපේ ස්වාමින් වහන්සේ මේකේ ආයතනයට සෞඛ්‍ය අමාත්‍යංශය පැත්තෙන් ලබා දුන්න සහාය ගොඩක් මදි. මේ මධ්‍යස්ථානට ගිලන් රථයක් දුන්නා. ඒ ගිලන් රථය ආපහු අරගෙන ගියා. මේ මධ්‍යස්ථානට සේවකයෝ දුන්නා. මේ සේවකයෝ ආපහු ගත්තා. ඊළඟට හැමදාම මාස තුනකට සැරයක් ඔඩිට් කරන්න එනවා. මට තේරෙන්නේ නැහැ මේ ගිලන් වෙච්ච ස්වාමින් වහන්සේලා 10-15 නමක් බලන එක මොන කෙහෙමලක් ඔඩිට් කරන්න යනවද කියලා සෞඛ්‍ය අමාත්‍යංශය. ඒ නිසා මේ වගේ ශාසනික සේවාවන් කරන තැන්වලට මේ වගේ ඉතාම ගෞරවනීය, මම ඒ ප්‍රදේශයට යන හැම අවස්ථාවකදීම මේ ස්ථානෙට ගොඩ වෙලා යනවා. මම දකිනවා හිඟුරක්ගොඩින් එනවා, ත්‍රිකුණාමලෙන් එනවා, මාතරෙන් එනවා, ලංකාවේ විවිධ පළාත් වලින් ස්වාමීන් වහන්සේලා වැඩම කරනවා. උන්වහන්සේලාට ආර්ථික ශක්තියක් නැහැ, උන්වහන්සේලාගේ දෙමව්පියෝ නැහැ, උන්වහන්සේලා බලාගන්න කෙනෙක් නැහැ. අපි දන්නවා සමහර ශාසනයේ ඉන්න ස්වාමීන් වහන්සේලා අවුරුදු 60-70ක් වුණාම උන්වහන්සේලා පන්සලේ බලාගන්නේ නැහැ. උන්වහන්සේලාට පන්සලක් නැති වෙනවා. උන්වහන්සේලාට යණ එනමන් නැති වෙනවා. ඒ වගේ අවස්ථාවල් වලදී මේ ස්ථානයේ පමණයි ලංකාවේ තියෙන එකම ස්ථානය. ගිලෝන උපස්ථාන මධ්‍යස්ථාන ලංකාවේ එකම තියෙන ස්ථානය මේක විතරයි. මන්දක් අපේ සෞඛ්‍ය ලේකම්තුමා කාමරේ ඉන්නවා දැන්. ඒ නිසා මම ඔබතුමාට කියන්න ඕනේ ලේකම්තුමනි, මේ පේරාදෙණිය රෝහල මේක නඩත්තු කරපු ආකාරය ඔබතුමා පොඩ්ඩක් හොයලා බලන්න. මාස 3න් 3ට ඔඩිට් එක යනවා. ඔඩිට් එකට ගිහලා බම්බුවක් කෑ බලන්නේ. හාමුදුරන්ට දාන දෙන එක බලන්න ඕනේද? හාමුදුරන්ගේ රෝහලේ මේව බලන්න ඕනේද? අපේ හාමුදුරන් මේක වහන තත්ත්වයට කලකිරුණ එක කාලෙකදී. මම මොකටද මේක කරන්න කියලා උන්වහන්සේ හිතුවා. ඒ නිසා මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා. ගරු රමේෂ් පතිර නැමැතුමා අද ඉතාම දක්ෂ හොඳ අවංක අමාත්‍යවරයෙක් සෞඛ්‍ය අමාත්‍යංශයේ බාර අරගෙන තියෙනවා. ඒ නිසා මම හිතනවා එතුමාට පැහැදිලි කරා මේ පිළිබඳ. එතුමා කිව්වා කිසි දෙයකට බය වෙනවා මින් ඉදිරියට, ඒකට අවශ්‍ය සියලු පහසුකම් ටික ලබා දෙනවා කියලා. සමන් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්තුමාට කියනවා ඔබතුමාට පුළුවන් වෙලාවක් තියෙනවා නම් ඔබතුමා ගිහින් බැලුවද මම දන්නේ නැහැ, වෙලාවක යන්න. මේක හොඳ පිනක්. ඔබතුමාටත් යන තැනකට ඉතුරු වෙන දෙයක් මේක. මේක හොඳ පිනක් ලේකම්තුමා. යන්න අපේ ධම්මජෝති නායක හාමුදුරුවෝ උන්වහන්සේ මේ කරන සේවය ගිහිලා බලන්න. මම සමහර අවස්ථාවල පහුගිය කාලේ අපි යනකොට දාන ටික නැහැ. අපේ පොඩි හාමුදුරුවෝ ඇවිල්ලා අපිට කතා කරා. අපි මේ පහුගිය දවස්වල අපි සාකච්ඡාවක් කරා අනුග්‍රහකයෝ ටිකක් දාගෙන හරි මේක අරගෙන යන්න කියලා. සමහර වෙලාවට බලන්නේ පෙරදිනේ රෝහල මුළු රටටම බෙහෙත් දෙනවා. ස්වාමින් වහන්සේලා 15 නම බලා ගන්න බෑ. ඒ නිසා මේක ලංකාවේ ඉදි වෙලා තියෙන එකම ගිලෝන උපස්ථාන මධ්‍යස්ථානේ අපේ රාජ්‍යමතුමි ඉන්නවා. ඔබතුමීටත් නිවන් දකින්න පුළුවන් කෝ කියලා බලාගෙන ආවනම්. ඒ නිසා ඔබතුමීටත් මම ආරාධනා කරනවා. මේක ඉතාම ගරු අමාත්‍යතුමිය, මේක අපේ නායක හාමුදුරුවෝ වැඩලත් ඉන්නවා. ඒ නිසා උන්වහන්සේගේ ජීවිතයම කැප කරේ මේ ආයතනය වෙනුවෙන්. ඒ නිසා මේක ශාසනයට සුවිශාල සේවාවක් වෙන ආයතනයක්. මේක ලංකාවේ කිසිම මහානායක ස්වාමින් වහන්සේ කෙනෙකුටවත් මේ වගේ තැනක් ආරම්භ කරන්න අදහසක් ආවේ නැහැ. හැබැයි අපේ නායක හාමුදුරුවෝ, අපේ ධම්මජෝති නායක හාමුදුරුවෝ තමගේ දෙමව්පියන්ගෙන් තමන්ට හම්බ වෙච්ච ඉඩමේ මේ ගොඩනැගිල්ල හදලා අද ස්වාමින් වහන්සේලා 52කට අවශ්‍ය නේවාසික පහසුකම් ටික ලබා දීලා මේ කටයුතු කරලා තියෙනවා. ඒ නිසා අපි සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්තුමාගෙන් ඉල්ලීමක් කරනවා, කරුණාකරලා අරගෙන ගියපු ගිලන් රථය අපට ආපහු එවන්න. මේතන ගිලන් රථයක් තිබුණේ නැහැ, ගිලන් රථය දැන් නැහැ. ඊළඟට මේකට අවශ්‍ය කම්කරුවෝ ටික, මේක ගොඩනැගිල්ල නඩත්තු කරන ටිකක් අමාරුයි. ඒ අවශ්‍ය කාර්ය මණ්ඩල ඉනවද කියලා අපි ලේකම්තුමා ගිහිල්ලා බලලා ඒකට අවශ්‍ය එක ලබා දෙන්න කියන ඉල්ලීම කරනවා. ඒ වගේම මේකට ගොඩනැගිල්ලක් හදන්න මුල්ගල් තියලා වැඩ නැවතුණා. ඒ නිසායි අඩුපාඩුකම් තියෙනවා නම් ලබන අවුරුද්දේ හරි අවශ්‍ය ප්‍රතිපාදන දීලා ඒ කටයුතු එක කරන්න කියලා. ඒ වගේම සතියකට සැරයක් දෙපාරක් මේ රෝහලට වෛද්‍යවරයෙක් කැවලා ඒ ස්වාමින් වහන්සේලාගේ ලෙඩ දුක් විමසලා හොයල බලල ඒ කටයුත්ත කරන්න එක නිල්ලිම කරනවා අපි සෞඛ්‍යලේකන්තුමනි. මයිතන මේක විතරක් නෙවෙයි ලංකාවේ මේක ආදර්ශයට අරගෙන තවස්ථාන කීපයක මේ වගේ දෙයක් කරලා මහ පිනක්. මොකද අපි දන්නවා ගමේ ස්වාමින් වහන්සේලා ශාසනයට වසර 40ක් 50ක් සේවය කරලා අවසාන කාලේ අපේ ස්වාමින් වහන්සේලා බලා කියා ගන්න කෙනෙක් නැහැ. එහාමුදුරන්ට දෙමව්පියෝ නැහැ. එහාමුදුරන්ට දරුවෝ නැහැ, සහෝදරයෝ නැහැ. හැබැයි අවසානයේ උන්වහන්සේලාට යන්න තියෙන එකම තැන තමයි මේ ගල්හා දෙල්තොට අපේ භද්‍රාවතී භික්ෂු මධ්‍යස්ථානයේ තමයි අපිට යන්න තියෙන එකම දේ. ඒ නිසා මේ වගේ හොඳ දෙයක් සෞඛ්‍යලේකන්තුමා මම ඔබතුමාට කිව්වේ මේක ඔබතුමාලට ස්ථාපිත කරලා මේක බාර කෙටුම්පතක් බවට පත් කරන්න අමාත්‍යාංශයට අවුරුදු 22ක් ගියා. අපි බලන්න මොන තරම් ලැජ්ජ වෙන්න ඕනේද කියලා. අවුරුදු 22ක් ගියා අපේ හාමුදුරන්ට. 2022 පටන් අරගෙන අද 2024 මේ පාර්ලිමේන්තුව අපි ලැජ්ජ වෙන්න ඕනේ. ඒ නිසා මේ වගේ ශාසනික වැඩක් කරලා මේක නීතිගත කරන්න අපිට අවුරුදු 22ක් ගියා. ඕන නැති කෙහෙම මලක් එහෙම කරනනම් අවුරුදු දෙකෙන් ඕක නීතිගත කරලා වැඩේ ඉවර කරනවා. ඒ නිසා මේක ඉතාම මේක මල්ලතු මහානායක ස්වාමින් වහන්සේ, අස්කිරි මහානායක ස්වාමින් වහන්සේ, අමරපුරනිකාය මහානායක ස්වාමින් වහන්සේ, රාමංජනිකාය මහානායක ස්වාමින් වහන්සේ, විනායක ස්වාමීලා ත්‍රිනිකායක මහානායක ස්වාමින් වහන්සේලා සියලු දෙනා ඉල්ලීමක් කරා. මේකට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා වරක මැදිහත් වුණා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මේකට මැදිහත් වුණා. වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහමැතිතුමා මේකට මැදිහත් වුණා. මම දැක්ක අපේ කිරියල්ල මහත්තයත් මම මේක මුල් වුණා. එතුමා ඇත්ත, ඒ කතාව ඇත්ත. එතුමා මූලිකව පළවෙනි කාලේදී එකට සම්බන්ධ වුණා. ඒ නිසා එතුමාගේ නම සඳහන් කරේ නැහැ කියලා කිව්වා. ඒ නිසා මම සඳහන් කරන්නම්. එතුමත් මේක යම් කාර්යභාරයක් කරා. ඒ නිසා සියලු රජයන් සියලු දේශපාලන අධිකාරීන් මේක මෙතෙන්ට ගේන්න උදව් කරලා තියෙනවා. හැබැයි අද තමයි මම හිතන්නේ අපේ දෙල්තොට ධම්මජෝති ස්වාමීන් වහන්සේට ඉතාම සතුටු දවස. මම හිතන්නේ අද උන්වහන්සේට බොහොම සතුටෙන් අද උන්වහන්සේට විහාරස්ථානෙට වැඩම කරන්න පුළුවන්. උන්වහන්සේ තමගේ වැටුප බව වේදම් කරන්නේ මේකට. ඉතින් ඒ නිසා මේකෙන් ඉතාම හොඳ ශාසනික සේවාවක් වෙනවා. ඒ නිසා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්තුමනි, ගරු ඇමතිතුමා මේ අවස්ථාවේ නැති නිසා අපේ නියෝජ්‍ය අමාත්‍යතුමිය මෙතන ඉන්න නිසා දැන් එතුමියට වෙනදාවගෙන මේ බලතල දීලා තියෙන නිසා මම ඔබතුමියකින් ඉල්ලීමක් කරනවා නුවර පැත්තේ යන වෙලාවක එන්න, ඇවිල්ලා මේක බලන්න. බලලා මේකෙන් ඉතාම හොඳ ඔබතුමාගේ අදහසක් තියෙනවා දෙට අනිද්දා බණ්ඩාරලින් මහන වෙලා එන්න. ඉතින් ඒ නිසා ඉතාම හොඳ සේවාවක්, ඒ නිසා ඉතාම හොඳ සේවාවක් වෙනවා ගරු අමාත්‍යතුමියනි. ඒ නිසා මේකේ මේ අඩුපාඩු කන් ටික සම්පූර්ණ කරලා මේක ඉතාම හොඳ මේ ලංකාවේ ආදර්ශමත් ගිලෝන උපස්ථාන මධ්‍යස්ථාන බවට පත් කරන්න සෞඛ්‍ය අමාත්‍යාංශයේ මැදිහත් වීම කරන්න ඒක නිලීම කරමින් නැවත වාරයක් මේ තමන්ගේ දෙමව්පියෝ තමන්ට දීපු ඉඩමේ මේ වගේ ඓතිහාසික පූජනීය ස්ථානයක් හදපු අපේ දෙල්තොට ජම්මදෝති අපේ ගරු නායක ස්වාමීන් වහන්සේට ඉතාම ගෞරවයෙන් ඔබ වහන්සේ මේ කරපු සේවය අගය කරමින් මේ පාර්ලිමේන්තුව මම නියඩ වෙනවා. බොහොම
ස්තුතියි. මීලකට ගරු එස් නොහාන්ද ලිංගම් මැතිතුමා විනාඩි 17ක කාලයක් තියෙනවා.
ගෞරව සභයිකි தலைமை தாங்கும் உறுப்பினர் அவர்களே, கலகா பத்திரபதி தேசிய பிக்குமார் பராமரிப்பு நிலைய நம்பிக்கை பொறுப்பு சட்டமூலத்திலே அந்த விடயங்களுக்கு அப்பாலும் சில விடயங்களை நேற்றைய தினமும் இன்றைய தினமும் இங்கே ஒரு பேசுபொருளாக விவாதிக்கப்பட்ட விடயங்கள் சம்பந்தமாகவும் சில கருத்துக்களை கூறலாம் என்றிருக்கின்றேன். ஸ்ரீலங்கா கிரிக்கெட்டிலே நடந்து கொண்டிருக்கின்ற ஊழல் மோசடிகளும் அதனுடைய பிரதிபலிப்பாக இலங்கை கிரிக்கெட் அணி தொடர்ச்சியாக பல தோல்விகளை சந்தித்து வருகின்ற நடந்து கொண்டிருக்கின்ற உலக கிண்ண போட்டிகளிலிருந்து வெளியேறிய ஒரு பரிதாபகரமான நிலைமை. அடுத்து வர இருக்கின்ற சாம்பியன் கிண்ண போட்டிகளிலிருந்து ஏறக்குறைய தகுதி நீக்கம் செய்யப்பட்டிருக்கின்ற நிலைமை. இப்படி பார்க்கின்ற பொழுது ஒரு காலத்திலே 1996 இந்த நாட்டுக்கு கிண்ணத்தை பெற்றுத்தந்த ஒரு இந்த இலங்கை கிரிக்கெட் அணி இன்று ஒரு பரிதாபகரமான நிலையிலே இருப்பதற்கு நிர்வாகிகள் அதற்கும் அப்பால் இந்த ஊழல் விடயங்கள் எல்லாவற்றிற்கும் மேலாக விளையாட்டிலே அரசியல் தலையீடுகள் மேலாதிக்கம் செலுத்துகின்ற காரணத்தினால் இன்று ஸ்ரீலங்கா கிரிக்கெட்டிற்கு இந்த நிலைமை ஏற்பட்டிருக்கின்றது. உண்மையிலேயே இங்கே காலையிலே நடந்த விவாதத்தை பார்க்கின்ற பொழுது நிச்சயமாக ஆளுங்கட்சியினரும் எதிர்க்கட்சியினரும் அந்த நிர்வாகத்தை பற்றி குற்றச்சாட்டுக்களை மாறி மாறி அடுக்கிக் கொண்டு செல்கின்றார்கள். அங்கே எப்படிப்பட்ட குழப்பகரமான ஒரு நிலைமை இருக்கின்றது என்று சொன்னால், ஒரு அணி இன்னொரு அணியை பார்த்து சர்வதேச விளையாட்டு போட்டிகளிலே சர்வதேச போட்டிகளிலே அல்லது ஐசிசியினுடைய போட்டிகளிலே விளையாடுவதற்காக அந்த கோரிக்கைகள் நிராகரிக்கப்படுகின்ற நிலைமை உருவாகி கொண்டிருப்பதாக மிரட்டல் பாணியிலே இந்த அணி பிரிந்து அவர்கள் செயல்படுகின்ற ஒரு நிலைமைக்கு இந்த கிரிக்கெட் இங்கே வந்திருக்கின்றது. நான் இங்கே சொல்ல வருகின்ற விடயம் என்னவென்று சொன்னால், இவை எல்லாவற்றிற்கும் அப்பால் எங்களுடைய இந்த இலங்கை கிரிக்கெட் அணியை ஒரு முழுமையான அணியாக நாங்கள் ஏற்றுக்கொள்ள முடியாத ஒரு துருப்பாக்கிய நிலைமையிலே தான் நாங்கள் இருக்கின்றோம். ஏனென்று சொன்னால், இன்று இந்திய அணியை பார்த்தால் மிகப்பெரிய ஒரு நாடு, பல மாநிலங்களை கொண்டது, அங்கே திறமையானவர்கள் உள்வாங்கப்படுகின்றார்கள். மத ரீதியான, இன ரீதியான அல்லது மாநில ரீதியான வேறுபாடுகள் எல்லாம் கடந்து அங்கே தகுதியானவர்கள் விளையாட்டிலே சேர்க்கப்படுகின்றார்கள். உதாரணத்துக்கு சொல்ல வேண்டியமாக இருந்தால், தற்போதைய உலக கிண்ண போட்டிகளிலே மிகவும் பிரகாசித்துக் கொண்டிருக்கின்ற அங்கே சிறுபான்மை இனமாக இருக்கக்கூடிய ஒரு இனத்தினுடைய வீரர்கள் முகமது சிராஜ், முகமது சமி போன்றவர்கள் அந்த நாட்டிற்காக அனைத்தையும் கடந்தவர்களாக இன்று அந்த நாட்டினுடைய வெற்றியிலே பெரும் பங்கெடுத்துக் கொண்டிருக்கின்றார்கள். ஆனால் நான் இங்கே கூறப்படுவது போல், முதல் கூறியது போல், இந்த இலங்கை கிரிக்கெட் அணியிலே சிறுபான்மை இனத்தவர்கள் ஓரங்கட்டப்படுகின்ற, புறக்கணிக்கப்படுகின்ற ஒரு நிலைமை இருக்கின்றது. இங்கே ஒருபுறம் நிர்வாக குழப்பம் தலைமையிலே இருக்கின்ற போது இதேபோன்று ஒரு இனவாத ரீதியிலே சிந்திக்கின்ற ஒரு தன்மையை இந்த தெரிவுக்குழுவினரோ அல்லது நிர்வாகிகளோ அல்லது அரசியல் தலையீடுகள் காலமாக அரசியல்வாதிகளோ அவர்களுடைய செயற்பாடுகளினால் இப்படிப்பட்ட சிறுபான்மை இனங்களைச் சேர்ந்த வீரர்கள், தகுதி வாய்ந்த வீரர்கள் புறக்கணிக்கப்படுகின்ற ஒரு நிலைமை இருக்கின்றது. குறிப்பாக வடக்கிலிருந்து தேசிய அணியிலே சேர்க்கப்பட்ட விஜயகாந்த் வியாஸ்காந்த் அவர்கள் எல்பிஎல் போட்டியிலே பிரகாசித்துக் கொண்டிருக்கின்ற நிலைமையிலே ஒரே ஒரு வீரர் தேசிய அணியிலே பங்கு பெற்றிருக்கின்றார். சிறந்த வீரர், அவருக்கு உரிய பயிற்சிகள் கொடுக்கப்பட்டு உரிய இடம் வழங்கப்படுமாக இருந்தால் நிச்சயமாக இந்த இலங்கை கிரிக்கெட் அணியினுடைய வெற்றிக்கு அவர்களால் பங்களிக்க செய்ய முடியும். அதை இன்று உதயபந்தாட்ட சம்மேளனத்தை பாருங்கள், அங்கே பிரச்சனைகள் இருந்தன. ஆனால் இன்று அவர்கள் ஒரு நல்ல நிலைமைக்கு வந்திருக்கின்றார்கள். இன்று சர்வதேச பீபா, சர்வதேச உதயபந்தாட்ட சம்மேளனம் கூட இன்று ஏற்றுக்கொண்டு, அந்த நிர்வாகிகளை ஏற்றுக்கொண்டு இன்று அவர்கள் புதிய உத்வேகத்துடன் செயல்படுகின்ற நிலைமை இருக்கின்றது. அந்த அணியிலே பல சிறுபான்மை இனத்தைச் சேர்ந்த வீரர்கள், தமிழ் முஸ்லிம் வீரர்கள் விளையாடிக் கொண்டிருக்கின்றார்கள். அங்கே இன பாகுபாடு காட்டப்படவில்லை. ஆனால் இந்த ஸ்ரீலங்கா கிரிக்கெட்டுக்குள்ளேதான் இந்த இன பாகுபாடு காட்டப்பட்டுக் கொண்டிருக்கின்றது. அது நிறுத்தப்பட வேண்டும். முழுமையான, இது ஒரு சிங்கள அணி, இலங்கை அணி இல்ல, சிங்கள அணி என்ற ஒரு நிலைமை இருந்து கொண்டிருக்கின்றது. அது மாற்றப்பட வேண்டும். இலங்கை அணி என்று சொன்னால் இங்குள்ளவர்கள் அனைவருக்கும் பிரதேச வேறுபாடுகளில் இருந்து எல்லா மாவட்டங்களில் இருந்து சிறந்த வீரர்களை எடுத்து அவர்களுக்கு சிறந்த பயிற்சிகளை வழங்கி மாவட்டங்களில் இப்பொழுது போட்டிகள் நடைபெறுவதில்லை. மிக குறைவான போட்டிகளை நடைபெறுகின்றது. குறிப்பாக வடக்கிலே போட்டிகள் நடைபெறுவது மிக மிக குறைவு. போட்டிகளை கூடுதலாக நடத்துவதற்கு இலங்கை கிரிக்கெட் ஸ்ரீலங்கா கிரிக்கெட் நடவடிக்கை எடுக்க வேண்டும் என்று இன்று இந்த எங்களுடைய குறிப்பாக பன்னி மாவட்டத்திலே கிளிநொச்சியிலிருந்து அல்லது முல்லைச்சீவிலிருந்து அல்லது மன்னாரிலே இருந்து அந்த அந்த கிரிக்கெட் போட்டிலே கிரிக்கெட் சபையிலே வாக்களிக்கின்ற அந்த உரிமை மறுக்கப்பட்டவர்களாக இல்லாதவர்களாக அந்த மாவட்ட சம்மேளனங்கள் இருக்கின்றன. வடமாகாணத்திலே 5 மாவட்டங்களிலே இந்த 3 மாவட்டங்களுக்கும் வாக்களிக்கின்ற உரிமை மறுக்கப்படுகின்றது. அது எதற்காக? அதனால் அவர்களுக்கு அங்கே கிடைக்கின்ற உதவிகள் கூட கிரிக்கெட் ஸ்ரீலங்கா கிரிக்கெட்டினால் கிடைக்கின்ற உதவிகள் கூட அங்கே இல்லாமல் செய்கின்ற ஒரு நிலைமை இருக்கின்றது. அவர்களை அவர்களும் இந்த பதிவு செய்யப்பட்டு இந்த ஸ்ரீலங்கா கிரிக்கெட்டிலே வாக்களிக்கின்ற உரிமையை பெறுவதற்கு நடவடிக்கை எடுக்கப்பட வேண்டும் என்று இந்த நேரத்தில் நான் கேட்டுக்கொள்ள விரும்புகின்றேன். இங்கே ஆரம்பத்திலே இந்த 25 வீதமானவர்கள் உள்ளூராட்சி மன்ற தேர்தலிலே போட்டியிடுவதற்கு அதாவது இளைஞர்கள் வாய்ப்பு வழங்க வேண்டும் அந்த சட்டம் மூலம் இங்கே ஏற்றுக்கொள்ளப்பட்டிருக்கின்ற ஒரு நிலைமையிலே இது யார் அதை கொண்டு வந்திருக்கின்றார்கள்? எதிர்கட்சியினரா, ஆளுங்கட்சியினரா, அரசாங்கமா அல்லது தனிப்பட்டவர்களா என்பதற்கு அப்பால் நிச்சயமாக 25% அல்ல 50% கூட இளைஞர்களை குறிப்பாக உள்ளூராட்சி மன்ற தேர்தல்களிலே புதிதாக 50% இளைஞர்களுக்கு வாய்ப்பளிப்பது கூட தவறில்லை. அதேபோல் பெண்கள் மகளிருக்கு கூட குறிப்பாக உள்ளூராட்சி மன்ற தேர்தல்களிலே அவர்கள் அரசியலிலே ஆக ஆரம்பமான அந்த உள்ளூராட்சி மன்ற தேர்தல்களே மகளிர்களுக்கு கூட இளைஞர்களை போன்று 50% ஒதுக்கீடுகள் 50% பிரதிநிதித்துவம் அங்கே வழங்கப்பட வேண்டும் தேர்தல்களிலே. ஏனென்று சொன்னால் இளைஞர்களை நாங்கள் மேடைகளிலே தான் பேசுகின்றோம். இளைஞர்கள் இந்த நாட்டினுடைய முதுகெலும்புகள், எதிர்கால ஆட்சியை தீர்மானிப்பவர்கள், எதிர்காலம் அவர்களின் கைகளிலே இருக்கின்றது பேசிக் கொண்டிருக்கின்றோமே தவிர அவர்களுக்கான வாய்ப்புகளை வழங்க நாங்கள் மறக்கிறோம். ஆகவே 25% மட்டுமல்ல உள்ளூராட்சி தேர்தலிலே 50% இளைஞர்களுக்கும் அதேபோல் 50% மகளிருக்கும் பெண்களுக்கும் ஒதுக்கீடு செய்யப்பட வேண்டும். இங்கே இன்னொரு விடயத்தை நான் இங்கே சுட்டிக்காட்ட விரும்புகின்றேன். உள்ளூராட்சி மன்ற தேர்தல் நிறுத்தி வைக்கப்பட்டிருக்கின்ற சமயத்திலே அதிமேதக ஜனாதிபதி ரணில் விக்ரமசிங்க அவர்கள் இல்லாத ஒரு தேர்தலுக்கு எதற்காக நிதி ஒதுக்க வேண்டும் என்று கேட்டிருந்தார். அதேபோல்தான் இந்த தேர்தல் சட்டங்கள் இன்றைய காலையிலே இங்கே விவாதிக்கப்பட்ட உள்ளூராட்சி தேர்தல் சட்டமாக இருக்கலாம் அல்லது பாராளுமன்ற மாகாண சபைகள் உள்ளூராட்சி மாகாண சபைகள் பாராளுமன்ற தேர்தல் திருத்த சட்டங்களாக இருக்கலாம். இல்லாத ஒரு தேர்தலுக்கு எதற்காக தேர்தல் திருத்த சட்டங்கள் என்று நான் இங்கே விரும்புகின்றேன். ஏனென்று சொன்னால் தேர்தல்கள் நடைபெறுமா நடைபெறாதா என்பதை தீர்மானிக்க முடியாத ஒரு நிலைமையிலே தான் இங்கே இருக்கின்றது. அப்போ இதற்காக சட்ட திருத்தங்கள் ஜனாதிபதி தேர்தல் நடைபெறுமா இல்லையா, பாராளுமன்ற தேர்தல் நடைபெறுமா இல்லையா என்ற ஒரு நிலைமை இருக்கின்றது. அப்படி இருக்கின்ற பொழுது எதற்காக தேர்தல் திருத்த சட்டங்கள் என்று இங்கே நான் வினவ விரும்புகின்றேன். இங்கே நான் இந்த உள்ளூராட்சி தேர்தல் சம்பந்தமாக சில விடயங்களை கூற வேண்டும். முல்லைத்தீவு மாவட்டத்திலே ஒட்டு சுட்டான் பிரதேச செயலக பிரிவு இன்னமும் தரமுயர்த்தப்படாமல் பிரதேச சபையாக தரமுயர்த்தப்படாமல் இருக்கின்றது. அதே மாதிரி மன்னார் மாவட்டத்திலே மடு பிரதேச செயலாளர் பிரிவு இன்னமும் தரமுயர்த்தப்படாத நிலைமை இருக்கின்றது. இந்த 2 மாவட்டங்களிலேயும் பிரதேச சபைகளிலே மக்கள் தங்களுடைய தேவைகளை சேவைகளை பெற வேண்டுமாக இருந்தால் சுமார் 70-80 கிலோமீட்டர் பயணம் செய்துதான் அவர்கள் சேவைகளை அங்கே பெறக்கூடியதாக இருக்கின்றது. மடுவிலிருந்து அவர்கள் மாந்தை மேற்கிலே அங்கே அடம்பன் பிரதேச சபைக்கு செல்ல வேண்டும். அதேபோல் ஒட்டுச்சுட்டான் மக்கள் குறிப்பாக முறியண்டி மாங்குளம் பகுதியில் இருக்கின்ற மக்கள் ஒரு தேவைக்காக தங்களுடைய சேவையை நிறைவேற்றுவதற்காக அவர்கள் புதுக்குடிப்பு பிரதேச சபைக்கு செல்ல வேண்டும். புதுக்குடிப்பு பிரதேச சபைக்கு செல்வதாக இருந்தால் சுமார் 70-80 கிலோமீட்டர் தூரம் பயணம் செய்துதான் அங்கே தங்களுடைய தேவைகளை நிறைவேற்றிக் கொள்ள வேண்டிய துர்ப்பாக்கியமான ஒரு நிலைமை இருக்கின்றது. இது மாற்றப்பட வேண்டும். 2014 இது சம்பந்தமாக வடக்கு மாகாண சபை கோரிக்கை விட்டிருந்தது. அதேபோல் உள்ளூராட்சி அமைச்சர் அப்போதிருந்த உள்ளூராட்சி அமைச்சர் 2016 ஒரு கூட்டத்தை 14 கூட்டத்தை கூட்டி அவற்றை நான் தரமுயர்த்தி தருவதாக உறுதியளித்திருந்தார். ஆனால் நடைபெறவில்லை. அது இன்று வரைக்கும் அது அந்த இரண்டு சபைகளும் தரம் உயர்த்தப்படாமல் இருக்கின்றன. அதேபோல்தான் கண்டாவளை, கிளிநொச்சி மாவட்டத்திலே கண்டாவளை பிரதேச சபை, அதேபோல் மரதங்கேணி வடமராட்சி கிழக்கிலே மரதங்கேணி ஆகிய இரண்டு சபைகளும் தரம் உயர்த்தப்படாமல் இருக்கின்றன. அவை இவையெல்லாம் உள்ளூராட்சி மன்றங்கள் ஊடாக மக்கள் தங்களுடைய தேவைகளை நிறைவேற்ற முடியாமல் இருக்கின்ற விடயங்கள். இவை உடனடியாக இந்த நேரத்திலே நிறைவேற்றப்பட வேண்டிய விடயங்களாக நான் இங்கே கேட்டுக்கொள்ள விரும்புகின்றேன். 1977 ஆண்டு இந்த அதை இன்னும் ஒரு இந்த தேர்தல்கள் சம்பந்தமாக நான் இன்னும் ஒரு விடயத்தை கூற விரும்புகின்றேன். விகிதாசார தேர்தல் முறை என்பது சிறுபான்மை இலங்கையிலே சிறுபான்மை இனத்தவர்களுக்கு அல்லது சிறிய கட்சிகளுக்கு ஒரு வரப்பிரசாதமாக அமைந்த தேர்தல் முறை. ஆனால் இன்று எல்லோரும் தேர்தல் முறை மாற்றங்கள் சம்பந்தமாக ஒரு நிலைப்பாட்டை எடுப்பதற்காக ஆணைக்குழுக்கள், ஜனாதிபதியினால் ஆணைக்குழு நியமிக்கப்பட்டிருக்கின்றது. அதே போன்று எங்களுடைய பிரதமர் தினேஷ் குணவர்தனா அவர்கள், அவர்களின் தலைமையிலே ஒரு ஆணைக்குழு நியமிக்கப்பட்டிருக்கின்றது. தேர்தல் மறுசீரமைப்புக்காக அல்லது புதிய அரசியலமைப்போடு சேர்ந்த தேர்தல் மறுசீரமைப்புக்காக குழுக்கள், ஆணைக்குழுக்கள் நியமிக்கப்பட்டு இந்த சிறுபான்மை இன பிரதிநிதித்துவத்தை, அதாவது அரசியல் ரீதியான அந்த பாதுகாப்பை இல்லாமல் செய்வதற்காக முயற்சிகள் நடைபெற்றுக் கொண்டிருக்கின்றது. அது பாராளுமன்றமாக இருக்கலாம், அல்லது உள்ளூராட்சி மன்றங்களாக இருக்கலாம், மாகாண சபையாக இருக்கலாம், எந்த மன்றங்களாக இருந்தாலும் இந்த சிறுபான்மை மக்களுக்கு அவர்களுடைய பாதுகாப்புக்கு உத்தரவாதம் கொடுக்கக்கூடிய அந்த தேர்தல் முறையை மாற்றி புதிய தேர்தல் முறை ஊடாக, அது தொகுதி வாரியாகவோ அல்லது தொகுதி வாரியும் விகிதாசாரமும் கலந்த ஒரு கலப்பு முறையான தேர்தல் ஊடாகவோ அது செய்கின்ற பொழுது நிச்சயமாக எல்லை மீள் நிர்ணயம் என்கின்ற ஒரு விடயம் வருகின்ற பொழுது நிச்சயமாக எங்களுடைய மக்கள் பாதிக்கப்படுவார்கள். அவர்களுடைய அரசியல் தலைமைகள், தலைமைத்துவம், அரசியல் பாதுகாப்பு இல்லாமல் போகின்ற ஒரு நிலைமை இருக்கின்றது. ஆகவே இது ஒரு காலத்திலே இந்த விகிதாசார தேர்தல் முறை கொண்டு வரப்பட்டது எதிர்கட்சியாக அந்த நேரத்தில் 1977 ஜே.ஆர். ஜெயவர்தனாவினுடைய முன்னாள் ஜனாதிபதியுடைய காலத்திலே தமிழர் தரப்பு எதிர்கட்சியிலே எதிர்கட்சி தலைவராக வந்ததன் காரணமாக அமிர்தலிங்கம், அப்போதைய பாராளுமன்ற உறுப்பினர் அமிர்தலிங்கம் அவர்கள் எதிர்கட்சி தலைவராக வந்ததன் காரணமாக அப்பொழுது தங்களுக்கு அந்த ஐக்கிய தேசிய கட்சி அரசாங்கத்திற்கு, ஜே.ஆர். ஜெயவர்தனா தலைமையிலான ஐக்கிய தேசிய கட்சி அரசாங்கத்திற்கு கிடைத்திருந்த அந்த 6-5 பெரும்பான்மையை கொண்டு, அதை கொண்டு பாராளுமன்றத்திலே 3-2 பெரும்பான்மையுடன் அந்த அரசியலமைப்பை மாற்றம் செய்து தேர்தல் முறையிலே மாற்றம் செய்து இந்த விகிதாசார தேர்தல் முறை கொண்டு வரப்பட்டது. அப்பொழுது கொண்டு வரப்பட்டதன் நோக்கம் இப்படியாக வரக்கூடாது, எதிர்கட்சியிலே பெரும்பான்மையா உள்ள பாராளுமன்ற உறுப்பினர்களாக சிறுபான்மை இனத்தவர் வரக்கூடாது என்ற ஒரே நோக்கத்திற்காக அப்போதைய ஜனாதிபதி ஜே.ஆர். ஜெயவர்தனா அவர்களினால் இந்த மாற்றங்கள் கொண்டு வரப்பட்டது. ஆனால் இன்று தேர்தல் தொகுதி முறையை மீண்டும் கொண்டு வருவதற்காக சிறுபான்மையின பாராளுமன்ற உறுப்பினர்கள் இங்கே வருவதற்கு ஒரு முட்டுக்கட்டை போடுகின்ற ஒரு விடயமாக பார்க்கக்கூடியதாக இருக்கின்றது. ஆகவே இந்த தேர்தல் முறை மாற்றம் என்பது ஒட்டுமொத்தமாக சிறுபான்மை இனத்தவர்களினுடைய அரசியல் பாதுகாப்புக்கு அச்சுறுத்தலாக இது நீங்கள் கொண்டு வர இருக்கின்றீர்கள், அல்லது இங்கே எதிர்கட்சிகள் குற்றஞ்சாட்டுவது போல் சில வேளைகளிலே தேர்தல்களை பின்போடுவதற்கு, அது ஜனாதிபதி தேர்தலோ அல்லது பாராளுமன்ற தேர்தலோ, தேர்தல்களை பின்போடுவதற்காக இதை சாக்காக கொண்டு இப்படி ஒரு திட்டமிடப்படுவதாக வந்தாலும் கூட ஒட்டுமொத்தமாக சிறுபான்மை இனத்தவர்களாக இங்கே இருக்கின்ற நாங்கள் அல்லது சிறிய கட்சிகளைச் சேர்ந்தவர்கள் ஒருபோதும் இந்த கலப்பு தேர்தல் முறைக்கோ அல்லது தனியான தொகுதி வாரி தேர்தல் முறைக்கோ அனுமதி வழங்கப்பட போவதில்லை, தரப்போவதில்லை என்பதை இந்த நேரத்திலே இறுதியாக கூறி நிறைவு செய்கின்றேன். நன்றி.